දැන් පින්නතුනි මේ ධර්මාංගම් ප්‍රතිපදාවේ හැසිරීම පිළිබඳව සහ ආගම ධර්මයේ පිළිබඳව බුදුපියාණන් වහන්සේ දේශනා කළ නිවන් මාර්ගයේ සහ අද සම්මතයෙන් සම්ප්‍රදායෙන් අපි බුද්ධාගම කියලා අදාන මේ පිළිබඳව මේ ආගම පිළිබඳව අතර ලොකු පරතරයක් තියෙනවා. මේ පරතරය අතීතයේ බොහෝ අය වරින් වර මතු කරා. දැන් විශේෂයෙන්ම ඊඩබ්ලිව් අධිකාරම් මහත්මයා නොයෙකුත් පොත්පත් ලිපි පත්‍රවලට හා පුවත්පත්වලට හා ප්‍රසිද්ධ කරපු පත්වලින් මේ පිළිබඳව මේ බුද්ධාගමේ කියන සම්මත සම්ප්‍රදායික දේවල් පිළිබඳව බැරි දේවල් පිළිබඳව බොහෝ දේ මතු කළා. ඒ වගේම පැවිදි පිරිස අතර ඔල්ලත්තේ බුද්ධ තමාමුදුරුවෝ බොහොම කාලයකට පටන් බොහොම පොත්පත් කියන බොහොම පත්‍රයට ලිපි කියලා නොයෙකුත් දේවල් පිළිබඳව බැරි දේවල් මතු කළා. ඒ වගේම වල්පොල රාහුල හාමුදුරුවෝ උඩ කැන්ද වෙල සිංසරණම් කරන ස්වාමීන් වහන්සේ නොයෙකුත් අවස්ථාවල මේ සම්මතයට විරුද්ධ වෙලා මේ සම්මත ආගම පිළිබඳව නොයෙකුත් අඩුපාඩු වැරදි තැන් පිළිගත් කළා. ඒ වගේම හරිම වර යම් නම් අය මේ ඓතිහාසික තොරතුරු ඒ වගේම අඩිලන අවුරුදු මහත්මයා දුර්ලංශ මහත්මයා මේ ඓතිහාසික තොරතුරු වල මේ බුද්ධාගම පිළිබඳව අපි අද සම්මුතියෙන් පිළිගන්නා අන්ධානුකරණයෙන් පිළිගන්නා බොහෝ දේවල් පිළිබඳ වැරදියට අපි අද ජීර්ණය කරලා හිතාගෙන ඉන්න දේවල් පිළිබඳව නැවතත් වරක් නිදහස් චින්තනයක් ඇති කරන්න අවශ්‍ය උපකාර වන කරුණු කාරණා පොත්පත් වල ලියලා ප්‍රසිද්ධ දේශන වලින් සහ විවිලේඛන වලින් ඉදිරිපත් කළා. ඒ වගේම මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා මේ සාහිත්‍ය කාර්යයක් උනා බොහොම භවකර්ම ආදී පොත්වලින් පොත් හතරක පාග විශේෂයෙන්ම එදා සම්මතයෙන් සම්ප්‍රදායිකව බොහෝ අය ලියපු පොත්පත් වල තියෙන වැරදි අඩුපාඩු දෙන්න. විශේෂයෙන්ම මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා මේ රේණුකාණ හාමුදුරුව පටිච්චසමුප්පාද විවරණය කියන පොතක් ලියුවට පස්සේ මාර්ටින් වික්‍රමසිංහ මහත්මයාගේ පොත් තුනකම මේක බොහොම බලවත්සේ විවේචනය කළා. මේක තියෙන වැරද්ද අඩුපාඩුව පැහැදිලිව සුදුසුව පෙන්වලා. ඒ වගේම මේ බොහෝ පින්වතුන් මේ වරින් වර මේ ගමඩුවේ තෝමහාමුදුරුව මේ බොහෝ දේවල් පිළිබඳව තියෙන වැරදිවල් පාඩු පෙන්වලා දුන්නා. දැන් ඇත්ත වශයෙන්ම මෙහෙම බැලුවාම පහුගිය අවුරුදු 100ක් විතර කාලේ අතර බැලුවාම අපේ ලංකාවේ මේ බුද්ධ ධර්මයක් උතුම් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයක් ආගමක් අතර තියෙන පරතරයක් අඩුපාඩු තියෙනවා වැරදි තියෙනවා සම්මුතියෙන් සම්ප්‍රදායෙන් මේක ව්‍යාපාරයක් කරගෙන තියෙනවා කියන එක පැහැදිලිව පිළිසිදුව පෙන්වලා දුන්න බොහෝ පින්වතුන් බොහොමයක් අවස්ථාවල මතු කළ කරුණු කාරණා පැහැදිලිව පෙන්වලා දුන්නා. නමුත් මේ තාවකාලික පිළියම් විතරයි උනේ වැරද්ද අඩුපාඩුව මතු කළා පෙන්වලා දුන්නා විවේචනය කළා. නමුත් මේ වරද නිවැරදි කරගන්නට උපකාර වන නිවැරදි මාර්ගය පෙන්වලා දෙන්නට එහෙම නැත්නම් ඒ පෙන්වලා දීලා බුදුහාමුදුරන්ගේ නිවැරදි නියම ධර්ම දේශනාව මොකද්ද කියලා පෙන්වලා දෙන්නට තරම් ඒ දේවල් සමත්ුනේ නැහැ. ඒ කියන්නේ විවේචන සමත්ුනේ නැහැ. එහෙම නැත්නම් මම මේ දෙලින්ම විුක්තව කිව්වොත් මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ උදා ධර්ම දේශනා කරපු එක සංදේශනාව විවෘත කරලා දුවතාව ධර්මයේ ප්‍රකාශ කරලා ත්‍රිපරිපත්තේ විග්‍රහ කරලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට උපකාර වන ආකාරයට පටිච්චසමුප්පාද විග්‍රහය කළේ නැහැ. විශේෂයෙන්ම කුසල මූල පටිච්චසමුප්පාද විග්‍රහය කිසිම කෙනෙක් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වලා කාලෙකට පස්සේ මේ කුසල මූල පටිච්චම් පාටිධර්මයේ වාගේම සංදේශනාව අභාවිතයට ගියා, අභාවයට ගියා, මතු කරගන්න බැරි වුණා. ඒ නිසා නිවන් දකින ධර්මයේ ඔයෙවත් ක්‍රියාත්මක ප්‍රායෝගික කාට දැනගන්න තේරුම් ගන්න පුළුවන් ආකාරයට කියන්න ධර්මයේ දේශනා කරන්න බෑ. නමුත් මේ රට මේ හෙළඹීම ලංකාව විතර බණ කියන රටක් බණ අහන රටක් කොහෙවත් නෑ. නමුත් මේ රටේ මේ ධර්ම දීපේ විතර අවැඩ අසාධාරණ වැරදිකම් වෙන අඩුත් ඇත්තේ නෑ. ඉතින් ඒක හේතුව මේ කියන්නේ බණ නෙමෙයි, මේ කියන්නේ බහ. බව හදන දේ බහ, බව නටන දේ බණ. බහ බව හදන කියන්නේ රාග බව, ද්වේෂ බව, මෝහ බව. නතර දෙයක් පමණයි බණ. ඉතින් ඒක නිසා මේ හරි හැටියට වැරද වරද හැටියට පෙන්නලා දෙන්නේ ඒ වරදට වරද නිවැරදි කරගන්නට උපකාර වන ආකාරයට මාර්ගයේ පහදා දෙන්නේ ඒ මාර්ගයේ ප්‍රතිපදාවක් හැටියට අනුගමනය කරන්නට පුළුවන් ආකාරයට විග්‍රහ කරලා පැහැදිලි කරලා පිළිසිදුවට දේශනා කරන්න ඕනේ. එනිසා බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ බුද්ධ ශ්‍රාවකේ ධර්මයේ මතු කරනවා කියන්නේ ඔය කියන ඔය ක්‍රියාත්මක වන සම්මතයේ එහෙමම ක්‍රියාත්මක කරන මිනිසුන් අමාරු විධාන රවටන දෙයක් නෙමෙයි. ඒ නිසා මේ සියලු මාගම්වල මිනිසුන් කරන්නේ තාවකාලික සුවයක් ලබා දීලා මිනිසුන් රවටලා ඒක ව්‍යාපාරයක් බවට පත් කරගෙන තමන් යැපු මාර්ගයකට පත් වෙන එක. එනිසා මේ නිවන් මඟ වැහෙන්නේ මේ රැවටීම මේ ව්‍යාපාරයේ තද බල ලෙස ක්‍රියාත්මක වන අවස්ථාව. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම දැනගන්න ඕන භක්තියෙන් විශ්වාසයෙන් යදෙන උදෙන පතන ප්‍රාර්ථනා කරන මේ කිසි එක නිවනක් නැහැ. ඒව ආගම් සංකල්ප. ඒව හොඳයි පැවැත්ම රැවටීමෙන් දිගින් දිගටම කරගෙන යනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් මේ පැවැත්ම පිළිබඳව මේ පවත්වාගෙන යන එක පිළිබඳව හරියට තේරුම් අරගෙන මේ රාගයේ ද්වේෂයේ මෝහයේ උපදින තමන්ගේ හිතේ බව දැනගෙන මේ වැරදිච්ච තැන් හොයාගෙන මේ වැරදිච්ච තැන් තම තමන් විසින් හදාගන්න ඕනේ. මේක වෙන කාගේවත් වරදක් හදන්න යන්නේ නැහැ. වැරද්ද නැහැ. කිසි කෙනෙක් රාජ්‍යයට බැනලා හෝ මේ වැස්සට බැනලා හෝ නියඟයට පාවෙන්නේකට බැනලා හෝ වෙන කෙනෙකුට පුත්කලෙකුට බැනලා හෝ පන්දුලක ආමුදුනකට බැනලා හෝ වැරද්ද නැහැ. තමන් විසින් තමන්ගේ හිත තුළ උපදින මේ වැරදි ගති, රාග ගති, දේශ ගති, මෝහ ගති මුල් වූ හේතු හොයලා තමන් විසින් තමන්ගේ රාග බව, දේශ බව, මෝහ බව හිතෙන් අයින් කරන්නට උත්සාහ කරන්නට කටයුතු කරන්න. එනිසා පින්වතුනි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ වරද තමයි දුක. ඒ වරද දිගින් දිගටම පාර්ථාගෙන යන තමයි දුක සමුදය. ඒ වරද නිරෝධ කිරීම තමයි නිරෝධාර්ය සත්‍ය. ඒ නිරෝධ ප්‍රතිපදාව දිගින් දිගටම පාර්ථාගෙන අනුගමනය කිරීම තමයි නිරෝධගාමී ප්‍රතිපදාව. ඉතින් ඒක නිසා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමයි මේ අසවාදී තථාගායින සම්මාදී කෙරුවක් වීමයි එකක් මිසක දෙකක් නෙවෙයි. එනිසා මේ වරද හරියට පෙන්වලා දීලා මතු කරලා මේ වරද නිවැරදි කරන එහෙම නැත්නම් සාමකමුදී මේ වරදෙන් මුදවා නිදහස් කරන ආකාරයයි විමුක්ති මාර්ගයේ විමුක්ති ඥාන දර්ශනේ. ඉතින් ඒ සඳහා මේ ධර්ම දේශනා කවුරුත් බොහොම අවධානයෙන් කටයුතු කරලා ක්‍රියා කරලා මේ ධර්ම දේශනා ශ්‍රවණය කරලා තම තමන්ගේ හිතේ උපදින රාගය ද්වේෂය මෝහය තමන්ට අයින් කරන්න පුළුවන් බව තේරුම් අරගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ඒ අනුවයි කෙනෙකුට මේ නිවන මාර්ගයේ සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අනුන් අදන්න, ලෝකය අදන්න, සමාජය අදන්න, සමාජ සම්මුති චාරිත්‍ර වාරිත්‍ර විතර පවත්වාගෙන යන කටයුතු කළාට එතෙන්දී පැවැත්ම පවත්වාගෙන යන අංශක් පැවැත්මේ නැවැත්තක් නැවැත්මක් නැහැ. එනිසා මේක උබ්බේ අනන්සුතේසු ධම්මේසු කියන තත්ත්වය හරි හැටියටම තේරුම් ගත යුතුයි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු සියලුම ධර්මයේ යනුන් ධර්මය අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා සාහිත්‍යෝ නානාගතයෙන් විග්‍රහ කරපු මේ ධර්මය කල්යත්ම අටුව ආචාර්යින් වහන්සේලතා නොයිකුත් වෙන ටීකාදී පණිගේ පුද්ගලයෝ පුතාගයන් පුද්ගලයෝ විසින් මේ සමාජ සම්මත ක්‍රමයට මේ ව්‍යාපාරයක් කරගන්න ආගමක් කරගන්න වෙනස් කරා විපරිණාමයෙන් පත් වුණා. ඒ බුද්ධි ජන පහන් සංවේග සඳහා ජනම් විඥානයට ගැලපෙන ආකාරය. ඒ නිසා නිවන වැහුණා, ආගමක් මතු වුණා. ආගමේ නිවනක් නැහැ, ලෝකයක් කියන්නේ. නිවනේ ලෝකයක් හෝ ආගමක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ උතුම් බුද්ධ ධර්මය එක පුද්ගලයෙකුට, මිනිහෙකුට, බෞද්ධයෙකුට, සිංහලයෙකුට, දෙමළ, ජෛන, එහෙම නැත්නම් මුස්ලිම් මේ කිසි කෙනෙකුට විශේෂත්වයක් නැහැ. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ කාලේ කිසිම බෞද්ධයෙක්, බෞද්ධ කියන මේ අද ලේබල් බෞද්ධයෙක් කෙනෙක්වත් හිටියේ නැහැ මේ රටේ. හිටියේ සියලුම බ්‍රාහ්මණ ආගම් සල්පු, ඒ වගේ ජෛන, විවිධ වෙන වෙන දේව ආගම් සංගල්ප බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන නොයෙකුත් බ්‍රහ්ම ආගම් සල්පු මේ අද වූවා. නමුත් බුදුහාමුදුරුවෝ ඒ සියලුම දෙනාට මේ ධර්මයේ දේශනා කළා නිවන් දකින්න උපකාර වන ආකාරය. එනිසා අපි මුතුන් කල්පනා කරන්න ඕනේ අද ඔය බ්‍රහ්මජාල සූත්‍රය වගේම මේ ආගම් තියෙනවා. බුද්ධ ආගමේ නමින්මයි මේ බුද්ධ ධර්මය අටවත් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් අරගෙන මේ ආගමයි ධර්මයේ දෙකක් බව තේරුම් අරගෙන බුද්ධ ධර්මයේ දේශනා කරපු දේ අපි අපේ හිත හදාගන්නට, පිරිසිදු කරගන්නට, හිලුටු හිත පිරිසිදු කර ගැනීම සඳහාම මේ ධර්ම මාර්ගයේ මේ ධර්මානුකූල ප්‍රතිපදාව මේ පිළිවෙතින් පෙරගැසීම අනුගමනය කරන්න ඕන. ඒක මගේ මග ඥාන දර්ශනයේ බව තේරුම් අරගෙන. ඒ නිසා මග අහල දැනගෙන මග අනුගමනය කිරීමයි වැරදි මග නොමග යායුතු නොවන අමග අයින් කිරීමයි නිවනට හේතු වෙන්නේ. ඒ නිසා මේ මාර්ගය හරියට අහල දැනගන්න ඕන. කරණීය මාර්ගය සාකරණීය මාර්ගය මේ දෙකම දැනගත්තාට පස්සේ ඕනෙකින් පුළුවන්කම තියෙනවා දෙවතාව තේරුම් අරගෙන නිවනට උපකාර වන මාර්ගය අනුගමනය කරන්න, නිවනට ප්‍රතිපක්ෂ වන, නිවන ප්‍රමාද කරන, නිවනට බාධක වන මාර්ගය තමන්ගෙන් අයින් කරන්න. ඒ අනුව කටයුතු කරන්නට මේ සියලුම පින්වතුන්ට මේ ධර්මඥානය, ධර්මාවබෝධය, මේ ධර්ම දේශනාව උපකාර වේවා. හොඳයි, ප්‍රශ්න වලට පිළිතුරු
ලබා ගන්න අවස්ථාව ප්‍රශ්න අහයේ අරගෙන ගියවා. කාර එක ප්‍රශ්න අහගන්න පුළුවන්. ඊට පස්සේ අප්‍රණීත දුක්ඛ, පරයාය දුක්ඛ, ත්‍රිපරයාය දුක්ඛ, බීජ සහ මූල දුක්ඛ පහදා දෙන්න. ප්‍රණීත දුක්ඛ, ප්‍රණීත දුක්ඛ, අප්‍රණීත දුක්ඛ, පරයාය දුක්ඛ, ත්‍රිපරයාය දුක්ඛ, බීජ සහ මූල දුක්ඛ.
දැන් මේක මට හිතා ගන්න බෑ කොහෙන්ද මේ උපුටාගත්තේ, කොපි කරගත්තේ කියලා. නමුත් බුදුහාමුදුරුවන්ගේ ධර්මේ නම් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දුක විග්‍රහ කරලා තියෙනවා අවස්ථා අටක්. ඒ අවස්ථා අටම විනට්ටාකාරයකින් සමහර විටක වෙන වචන වලින් විග්‍රහ කළා වෙන්න පුළුවන්. නම් අපිට ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දුක විග්‍රහ කරලා තියෙන ආකාරය හොඳටම ඇති. දුක අවබෝධ කරගන්නට ඒක ජාති පිදුක්කා, ජරා පිදුක්කා, ව්‍යාධි පිදුක්කා, මරණ පිදුක්කා, පියේ විප්‍රයෝගෝ දුක්කෝ, අපියේ සම්ප්‍රයෝගෝ දුක්කෝ, යම්පි ඉච්ඡන් නලබති තම්පි දුක්කා, පංච උපාදානස්කන්ධා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්කා. ඔය අට තමයි බුදුහාමුදුරුව පැහැදිලිව දුක්ඛාරිය සත්‍ය විග්‍රහ කරලා මේ පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර වන සියලුම දේ දුක. දැන් තව නොයෙකුත්යන් වල මේ දුක විග්‍රහ කරලා තියෙන අභිඥාසං අභිඤ්ඤේ කියලා පටිසම්භිදා මග්ග ප්‍රකාර. ඒවත් සාධාරණ විග්‍රහයි. නමුත් ඔය කියන වචන ටික කොහෙන් කවුරු ගත්තද කියන්නේ මම දන්නේ නැහැ. ඒක අටුවාවකින් කවුරු ගත්තා නම් ඒකම බුදු ධර්මයේ යම් ආකාරයක වෙන වෙන අලුත් වචන දාලා සංස්කෘත වචන ඔක්කොම කියන්නේ විකෘති කිරීමක් බව පේනවා.
නාම රූපං ච නපරං ගච්ඡanti නාම රූපේ පිටත විඥානේ නොය. එසේනම් කය විදිරේද එනම් මරණේද විඥානීය නාම රූපින් වෙන්වන්නේ කෙසේද?
දැන් ආදීවන්න ඔබට ප්‍රශ්න.
නාම රූපං ච නපරං ගච්ඡanti නාම රූපෙන් පිටත විඥානේ නොය. එසේනම් කය විදු නේද එනම් මරණයේදී විඥානීය නාම රූපෙන් වෙන්වන්නේ කෙසේද?
ඔබ දැන් ඒ න පරම් කියන වචනයක් තියෙනවා. න පරම් කියන්නේ අත්වාදයෙන් දැන් නාපරම් තමයි බුදුහාමුදුරුවනේ වචනේ. කීනා ජාති මුචිතම් බ්‍රහ්මචර්යම් තතං කරණීයම් නාපරම් ඉතත්තායාති පජාන. දැන් පුද්ගලයේ මෞකුසකට ඔක්කාන්ති වෙනකොට සත්වයේ පුද්ගලයේ මෞකුසකට ඔක්කාන්ති වෙනකොට අන්දජු දරා බුදු වශයෙන් ඕපාතික වශයෙන් යම් කිසි සත්වයේ බිහි වෙනකොට ඒ පුද්ගලයා අරහත්ත්වයට පත් වෙලා නැත්නම් අරහත්ත්වයට පත් වෙන කෙනෙක් උපදින්න බෑ. ඒ පුද්ගලයා සෝතාපන්න ලබලා ගන්න පුළුවන්. කොහොම වුණත් ඒ පුද්ගලයා තුළ විඥානයේ ශක්තියක් උපත ලැබෙනවා. ඒ විඥාන ශක්තියෙන් උපත ලැබූ පුද්ගලයා විඥාන ශක්තියෙන්ම මේ පැවැත්ම පරම් කියන්නේ වාර්තාවගෙන යනවා උපතේ නම් මරණය දක්වා. අරහත්ත්වයට පත්ුනේ නැත්නම් ඒ විඥාන ශක්තිය මරණය අවසන් වෙනවා. ඉතින් ඒක නිසා ඒ විඥාන ශක්තිය ඒ කුඩු ආගු විඥාන ශක්තිය නැවත කිසි තැනක ආයි ඒ විඥාන ශක්තියම උපදීන්නේ නැහැ. ඒ පුද්ගලයා කරන්නේ විඥාණයෙන් කටයුතු කළා. විඥාන නිදී එහෙම නැත්නම් කර්ම නිදී එහෙම නැත්නම් භව සකස් කරනවා. ඒ භව කර්ම බීජ ඒ විඥාන බීජ ඊගාවට එකක් පැල කරලා නැවත අලුත් විඥානයක් හදා ගන්නවා. කවදා හෝ අරහත්ත්වයෙන් නිවන් දකින තුරුම මේ ආකාරයට අලුත් විඥාන සකස් කරලා මේ පැවැත්ම පවත්වාගෙන යන්න අවශ්‍ය වන විඥාන ආහාර ලබා ගන්න කටයුතු කරනවා. ඉතින් ඒක නිසා මේ විඥානය කියන එක එක දිගට පවත්වාගෙන යන එකක් නෙමෙයි. මේක තේරුම් ගන්න ඕනේ. විඥානය දිගින් දිගටම මේ සංසාරේ උපදින හැම අවස්ථාවකම එකම විඥානයක් ගමන් කරනවා කියන කතාවක් නෑ. සත්‍යකට බුදුහාමුදුරුව මේක පැහැදිලි කළා. ඒ කාලේ උපනිෂද් ධර්මයේ ජෛනාගමේ මේ එකම විඥානයක් ගමන් කරනවා කියලා ආත්මවාදයක් අනාත්මවාදයක් ගිච්ඡ සාසුද්ධවාදයක් උච්ඡේදවාදයක් කියන. නමුත් බුදුහාමුදුරුවා මේක එහෙම එකක් නෙමෙයි. මේ හේතුඵල පරම්පරාව දිගින් දිගටම පවත්වාගෙන යනවා. හැබැයි මේ හේතුඵල පරම්පරාව හේතුවක් නිසා ඵලයක්, ඵලයක් නිසා හේතුවක් හැටියට අන්‍යමඤ්ඤව දිගින් දිගටම පවත්වාගෙන යනවා. එහෙම හේතුඵල පරම්පරාව දිගින් දිගටම පවත්වාගෙන ආවේ නැත්නම් උබ්බේ නිවාසානුත්ති ඥානේ ලැබුණාම මේ අතීතේ මේ සංස්කාර ගමන ආපු ආකාරය සමාලෝචනය කරලා අතීතයට ගිහිල්ලා පෙරවිසු කඳු පිළිවෙල දකින්න පුළුවන්කමක් නැහැ. නමුත් ඒ විඥානය මේ කියන එකම විඥානයක් එහෙම නෙමෙයි. එහෙනම් මිනිහෙක් වුණ අවස්ථාවක මේ විඥානය කියන ශක්තිය රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් පෝෂණය වූ විඥාන ශක්තිය රාගදේශ මෝහ නැවත නැවතත් උපදවන අනුසය උපදවන සකස් කරන විඥාන ශක්තිය යම් කිසි කිලුටු බවක් තියෙන බව තේරුම් ගත්ත පුද්ගලයෙකුට මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ඉවත් කළා මේ විඥාන ශක්තිය පිරිසිදු කරගන්න පුළුවන්. ඒ පිරිසිදු කරගත්ත අවස්ථාවක ඒ පුද්ගලයාට මඟ බල ලැබලා විමුක්ති ඥාන දර්ශනයට පත් වෙන්නට පුළුවන්. ඒ නිසා විඥානය කියන්නේ විකෘති වූ විසම වූ වෙනස්කත්වයකට පත් කරවන්නා වූ පත් වෙන්නා වූ විවිධත්වයට හිතපත් කරන්නා වූ ඥානයක් දැනුමක් ශක්තියක් බලයක් වේගයක් කියන මේ වචන වලින් කියන්න පුළුවන් දෙයක්. මේක දකින්න බලන්න අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. අර ශබ්දේ වගේ තමයි විඥාන ශක්තිය අපිට අල්ලන්න බලන්න දකින්න පුළුවන් කරන්නේ. අර නාම රූපෙටම ඒක බද්ධ වෙලා සම්බන්ධ වෙලා නාමයක රූපයයි රූපයක එක තමයි යන්නේ. ඒක තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඉතින්
නාම වත්ත නදී රාන්ති බැවි විදින්නේ විදල් විදින්නේ නොමැතිව වේදනාව එයයි චේතන මානසිකාරය පවතින්නේ කෙසේ?
ප්‍රශ්නයක් නෑ කියනවා.
නොදිරන්නේ උපති උපතේ යන නාම වත්ත ආත්ම සංකප්ප
ඒකනේ මේ කියලා තියෙන්නේ. නාම වත්ත නදී රති කිව්වේ අපි මේ සංසාර ගමන ඔය රාගයේ ද්වේෂයේ මොහේ කියන තුන නාම කොටස ගොත ගොතා ගිනව මේ පූජාදාන කියන. දැන් මෙතන නාම ගොත්තන් නදීරති රූපං ජීර මේ කූඩුව ගිරනවා. නමුත් අර කූඩුවේ නගාගත් ගොතාගත් බැමි තුන ගොත ගොතා දිගටම වාස්තගෙන ආවිලා කියනවා. ඒක ගිරන්නේ නැහැ. දිරුවනම් එහෙම අර උපේණිවාදාන ඥානයේ ලැබූ අරහතුන් වහන්සේ වෙනන බුදු පියාණන් වහන්සේ කොහොමද අතීතයට ගියේ? මොකක්ද ගියේ අතීතයට ගියේ? මේ නාමගොත්තම් මේ නොදිරු නාමගොත්තම් මේ දිගේ මේ උපේණිවාදාන ඥානයේ ඕන කෙනෙකුට යන්න පුළුවන්. අනන්ත අප්‍රමාණ එකාත්ම දෙකාත්ම ලක්ෂයක් ආත්ම වලට යන්න පුළුවන්. තමන්ගේ වූ අනුන්ගේ වූ ඕන කෙනෙකුට. ඒකයි මේ නාමගොත්තම් නැති. එකලොස් ආකාරයක අතීත වර්තමාන අනාගත දුර ළඟ සියුම් ඝන අධ්‍යාත්මික බාහිර ආදී කොටස් ආව එකලොස් වේදනාවක් තියෙනවා. ඒක වර්තමාන මොහොතට ආකාරයි.
ගර්සෝනි වාස නවග්‍රහයන්ට අප දෙන පින් අනුමෝදන් විය හැකිද?
නවග්‍රහයන් පින් දෙන්න පුළුවන්. මේක තමයි පිස්සු
කියන්නේ. ඒක තමයි.
මේක හොඟක් වැදගත් දෙයක්. දැන් පින් දෙන්න නම් ඒ පින් ගන්න පුද්ගලයේ ඉන්න ඕනේ නවග්‍රහය කියන්නේ කවුද මොකක්ද? දැන් ඔය හඳ චන්ද්‍රය එක ග්‍රහය සූර්ය රවි සෙනසුරු ග්‍රහය මේවා පින් ගන්න පුළුවන් ආදී පින් ගන්න පුළුවන් දීවිය මේවා කියන මොනවාද? ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූතාකර පමණ. මේකේ නම එහෙම නැත්නම් පුද්ගලයේ සත්‍යයක් තියෙනවද? නැහැ. නමුත් දැන් අදහාගේ රේඩියෝ එක අහලා බලන්න අපේම මේ පූජක යාචක ස්වාමීන් වහන්සේලා යාතිකා කරනවා. මේ කාටද පින් දීලා බුදගේ අපල දුටු වේවා අරහත් බලේ මොකද මේ බුද්ධන් කරනන් එහෙම නැත්නම් තව මොකද මේ නොයෙකුත් බුදුමයක් කියලා මේ ග්‍රහයාගේ අපල දුටු වේවා. මේවා මහා විකාර මේ නිවනට ප්‍රතිපක්ෂ වූ මේ දේව සංකල්ප රහිත වූ බාලයන්ගේ වැඩ. කිසි කෙනෙකුට කිසි ආපතක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අපි කල්පනා කරගන්න ඕන මේ විශ්වයේ යම් ශක්තියක් තියෙන නැත්ති නැහැ. නවග්‍රහයන්ගේ යම් බලයක් ශක්තියක් තියෙනවා. මේ තියෙන්නේ මේ පුද්ගලයන්ගේම ශක්තියින් මිසක් වෙන මොකක්වත් නෙමෙයි. හැබැයි අපි මේ තව කෙනෙක් කියන්නේ ඉඳ තියෙනවා එහෙම කියන ඉන්නවලු මේ පින් දෙන්න ඕනේ නැහැ, පින් දීලා වැඩක් නැහැ, පිනෙන් වැඩක් නැහැ. දෙකක් පැති. අපි පින්කම් කරන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි, පින් අනුමෝදන් කරවන්න පුළුවන් මිනිස්සුලාව විතරයි. ඒ වගේම පින් ගන්න බලාපොරොත්තු වන අය එන්නේ මිනිස්සුන් පස්සේ විතරයි තමන්ගේ ඥාති. ඒ නිසා මේ සංසාර ණය ගන්න දිනුවෙන් මිදෙන්නට තමන්ගේ අතීත ඥාතීන්ට අම්මා තාත්තා සම්පූර්ණ බාහදාරු දරුණුගුරු මේ ආත්මෙන් මේ මීට පෙර අනන්ත ප්‍රමාණ ආත්මවල යම් කිසි ඥාතියෙක් ඒ වගේ අම්මා තාත්තා සහෝදරය එහෙම තමන්ට උදව් කරපු කෙනෙක් ඉන්නවා නම් ඒ අය යම් ආකාරයක භූතේ පේතේ දෙවිදේවතාවෙක් හෝ පරදත්තුප ජීවී කෙනෙක් උනොත් තමන් පස්සේ එනවා මනුෂ්‍යත්ව පරිලාභයක් ලබා තියෙන හැම කෙනෙක්ම පස්සේ ඒ වගේ ඇහිලා ඇහිලා ලෝකුට සූත්‍රයේ පැහැදිලිව තියෙනවා පින් ඉල්ලන්නේ පින් ගන්නේ එයාට පින් කරන්න බෑ. ඒ නිසා තමන්ගේ ඥාතීන් කරන පින්කම් වලින් ඒගොල්ලෝ යැපෙනවා. ඒක යාපිටි ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම මිනිහෙකුට විතරයි පින්කමක් කළා මනස යොමු කළා අනුමෝදන් කරන්නට පුළුවන්. ඒ නිසා පින්කමක් කරලා පින් අනුමෝදන් කළා මනස යොමු කළා තුන්ජිත පාදාගෙන පින් දීලා පින් පාවරලා ඒ ඇයට යාපතක් කරන්න එයාගේ හිත පුරවා පින් දීලා ඒ ඇයට නිදහසක් ලබා දෙන්නට තමන්ට ශක්තියක් හැකියාවක් තියෙන බව තේරුම් අරගෙන සියලුම දෙනා පින්කම් කරලා පින් දෙන්නට පින් පාවරන්නට පින් අනුමෝදන් කරන්න ඕන. හැකි සෑම අවස්ථාවකම එතකොට ණය ගෙවෙනවා, ණය මිදී නිදහස වෙනවා, තමන් මිදී නිදහස වෙනවා, මුක්ති අනාදී. ඒ වගේම ඒ තමන්ගේ ඥාතීන මුදවා නිදහස් කරන්න පුළුවන්. කරුණු දෙකක් ඉෂ්ට වෙන්නේ නැත්නම් එතන නියම පින්කමක් හෝ පින් දීමක් හෝ කුසලයක් බවටපත් වීමක් වෙන්නේ නැහැ. පළවෙනි එක තමන්ගේ ණය ගන්න දිනුවෙන් මිදී නිදහස් වෙන්න ඕන. ඒ මව වෙලා පියා වෙලා සහෝදර සහෝදරිය සම්පූර්ණ භාර්යාව මේ ආදී කොටට පැති වෙලා තමන්ට උදව් කරන උපකාර කරන සම්බන්ධයක් තියෙන අයගෙන් මිදී නිදහස් වෙන්න ඕන තමයි. ඒ වගේම තමන්ගේ මේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයේ ලැබූ අවස්ථාවේ පින්කම කරලා පින් දීලා ඒ තමන්ගේ ණය ගන්න දිනුකාරයම ඥාතීන්ව මුදවා නිදහස් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමන් මිදී නිදහස් වීමක් ඥාතීන්ව මුදවා නිදහස් කිරීමක් කියන දෙකම කරන්න පුළුවන් නියම නිවැරදි ආකාරයට පින්කම කරලා පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරන්න ඕන. ඒ සඳහා පමණයි පින්කමක් කළ යුත්තේ. නමුත් අද එක වෙනස්ක එක වැරදි ආකාරයකින් ගියා. ඒක ආගමේ ස්වභාවය. දැන් පින්කමක් කරන මිනිසුන්ගේ හිතට යම් සතුටක් පගාවක් දෙන අල්ල සතුටක්. මොකද අල්ලද? මේ පින්කම හින්ද දෙව් මිනිස්සු කරා. අර නංගා මල්ලිකා විශාකාමෙන් භෝග සම්පත් රූප සම්පත් මේ අල්ල සද්දෙන් මේ පගාවක් දෙන්නේ. මොකද තව තවත් මේ දානමාන මේ සිව්පතේ මේ ලාභ සත්කාර ප්‍රශංසා ලබාවේ. ඉතින් ඒක නිසා අපි නතුනේ අද මේක වෙනත් පැත්තකට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ තිනෝකුඩ සූත්‍රයේ සානංකුත් සූත්‍රවල දානංසන් සූත්‍රයේ ලක්ෂණිකවන් සූත්‍රයේ බොහෝ තැන්වල බුදුහාමුදුරුවෝ දේශනා කරා මේ පින්කමක් කරන නිසා පින්කමෙන් කරගත්ත විද්‍යාව. නමුත් අද ඔක්කොම පස්සේ ආපු මහායාන දේව සංකල්ප වලට යට වෙලා මිනිස්සු වැරදි ආකාරයට අද මේ පින්කම කරන මිනිස්සුන්ට පමණක් පින් දෙන්නට පුරුදු වෙලා තියෙනවා. ඒක වැරදිම වැරදි ක්‍රමයක්. ඒ නිසා තමයි පුණ්‍යානිලංකාර සිද්ධ වෙන්නේ. ඒ නිසා ලංකාර සිද්ධ වෙනවා හොඳට හැම කෙනෙක්ම තේරුම් ගත යුතුයි.
තාවසත්න ස්වාමීන් වහන්සේ එත්තාවකාශ යන ගාථාව ඉදිරිදී පිළිදීමට සුදුසුද? සබ්බේ භූතා අනුමෝදන් කිය විට අමනුෂ්‍ය කොටස පිළිගැනීමට ඉදරට ඒමෙන් අපිට කරදර සිදු වෙයිද?
නෑ, මේක තියෙනවා වචන දෙකක්. දෙකෙන් තුනක් තියෙනවා. සම්බදන් සම්පදන් ඊට පස්සේ සම්බ සම්පatti සිද්ධිය සම්බදන් කිව්වේ තමන්ට සම්බන්ධයක් සංසාරේ කොතන හෝ තියෙන පුද්ගලෙ මේ සම්බන්ධය අපි මොකට සම්පදා පහදා ඉවත් කරා පින්දීලම් කරගන්න ඕනේ මේ සංසාර සම්බන්ධේ සම්පදන් කියන්නේ පහදා ඉවත් සම්බජ්‍ය විහෙර ඒ වගේම සම්බ සම්පatti සිද්ධිය අර සම් ප්‍රාණය කරලා මේ සම් අපත් මේක නිසා ඒකට මේ සම්බන්ධයෙන් මුදවානි දාස් කරලා ඒවත් මුදවානි දාස් කරන තමු විදීනි දාස් එතකොට මේ සම්බදං එත්තාවතා ජම්මේහි සම්බදං කුඤ්ඤ සම්පද දැන් මේ සම්බන්ධතාවය නැති කරන්න මුදවානි දාස් කරන්න චාවෝ පටිනිසග්ගෝ මුක්ති අනාලයෝ කියන හතර තම අතන විග්‍රහ කරන්න. ඒ අනුවයි ඒ සඳහායි අපි මේ පින්දෙන්නේ. වෙන මොකටවත් නෙමෙයි. මේ සංසාරේ අපි තියෙන ණය ගෙවා මිදවා නිදහස් කිරීම තමයි සම්බදම් පුඤ්ඤ සම්පදා සම්බ සම්පatti සිද්ධිය කියන්නේ. නැතු වෙන මොකක්වත් එහෙම නෙමෙයි. ඒක තේරුම් අරගෙන අර්ථ ධර්ම නිමුක්ති හරියට තේරුම් ගත්තොත් ඔය ගාතාව මේ අපිට දැන් අපි ගාවට ඇවිල්ලා සම්බන්ධ වෙලා ඉන්න අපිට පින්ගන්න යාපු සියලුම ඥාතීන්ට අපි පින් දීලා පින්පවරලා ඒ සම්බන්ධතාව අවසන් කරන්නට මේ පින් අනුමෝදන් කරනවා මේ පින් දෙනවා පවරනවා කියන එකයි මේ කියන්නේ. ඒක හරියට කරනවා නම් එය මුදවානි දාස් කරනවා තමන් විජීනි දාස්. එහෙම නැත්නම් මේක අර වැඳීමකට නම් මේක බද්ධ වෙනවා මේක ඒගොල්ලෝ යනවා. අවසරයි
පරිණි ප්‍රශ්නය අප සිත්තරට දේශයක් ආවෝ මෛත්‍රිය වැඩි යුතු බව දනිමු. අපට හදිස්සි අවස්ථාවක් වෙයි දෙයක් ආපදාවක් වෙයි දෙයක් සිදු වී වේදනාත්මක අවස්ථාවක අප සිතට දේශයක් ඇති වේ. ඒ අවස්ථාවට ගතියුතු පියවර පහදා දෙන්න.
දැන් මේක අපි පුරුදු වෙන්න ඕන පුහුණු වෙන්න ඕන. මොකද දැන් ඔය කියන තත්ත්වයේ හේතුව මොකද? වැරදි පුහුණු පුරුද්ද. දැන් පුදුලලා කියනකො අපිට වේදනාවක් ආවම, කරදරයක් ආවම අපි හිතට ගැටුමක් ආවම තරහයි. හැබැයි අපි ඒක පුරුද්ද, වැරදි පුරුද්ද, නොකළ යුතු පුරුද්ද. දැන් අපි මොකද පුරුදු වෙන්න ඕන? මේකේ අනිත් පැත්ත. අනිත් පැත්ත මොකද? අපි විවසනා විමසලා අපේ හිතට කොච්චර බාධකයක් කරදරයක් ආවත් අපි ඒක ඉවරලා මෛත්‍රී කරන්න පුරුදු වුණා. ඒකට අපිට වේදනාවක් දුකක් එන්නේ නැහැ. අපිට ඒකෙන් යහපතක් සිද්ධ වෙනවා. දැන් ඇත්ත වශයෙන්ම මේ පුතග්ජන පුද්ගලයන් හැටියට සංසාර ගමනේ ආවේ එන්නේ ඉදිරියට යන්නේ මොකද්ද? මේ වැරදි නරක නොකළ යුතු පුරුද්ද තියෙන නිසා. ඒ පුරුද්ද තමයි තරහ ගැනීම, වෛරය, ඔය ඇලීම, රාගය ඔය මානය මෝහෙන් කඩී ඒ ඔක්කොම පුරුදු ඉවත් කරලා අපිට පුළුවන් වෙන්න ඕන අලුත් පුරුදු මෙත්තානුසති, අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති වැඩන්න. එතකොට ඒක තමයි පිළිම ප්‍රතිකර්ම නියම නිවැරදි මාර්ගය. බුදුහාමුදුරුවෝ කියන්නේ
දෙවි ප්‍රශ්නය මළගිය තමන්ගේම අයකු වෙනුවෙන් දානයක් අවසානයේදී පෙන් වඩා පින් අනුමෝදන් කිරීමේදී ස්වාමීන් වහන්සේලා ඒ අයගේ නම සඳහන් කිරීම පමණක් සුදුසු නොවුවා. ඒ අවස්ථාවේ එසේ කරයින අප තුන්සිත පහදා ගත පහදාගෙන සසර සීළු ඥාතින් සිහිකර අප සිටින් නිහඬව පින් දී පින් පෙරලීම සුදුසුද පහදා දෙන්න.
ඔව් ඒකමක් නේ. දැන් කොහොමද සම්මතයෙන් සම්ප්‍රදායිකව කරන්නේ? ඒ හාමුදුරුව ඉගෙන ගත්තදී දැනගත්තදී අර හනමිටි කරගෙන ආපු අතීතයේ ගුරු හාමුදුරුවන්ගෙන් ඉගෙන ගත්ත පින්වාක්. ඒක දැන් අපි වෙනස් කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ පින්වතුන් දානයක් දුන්නට පස්සේ ඒ පින්වාක්යේ සම්මතයෙන් සම්ප්‍රදායෙන් කිව්ව අපි ඒවට ඇලෙන්න ගැටෙන්න මුලාවෙන්න හොඳ නැහැ. ඒ ආන්තරික තරහින් හොඳක් නැහැ වැඩකුත් නැහැ. අපි ඒ පින්ගන්න ආපු සියලු දෙනා සිහිපත් කරලා අපි ඒ සංසාරගත මේ ඥාත්මේ මේ මීට ප්‍රධානාන්ත අප්‍රමාණාත්ම වල අපිට උදව් කරන උපකාරක සියලු ඥාතීන් පින්දීල පින්පවරණ අපි ඒ නැයින් මිදී නිදහස් වෙන්න අපි කටයුතු කරන්න ඕන. අපි ඒක දැන් ඉතල කරන්න ඕන. ඒක තමයි මේ බණ ධර්මයන් මේ මාර්ගයේ තියෙන්නේ.
ඒ තුමිනි ප්‍රශ්නේ නිතරම මෙත්තර කරුණා මොහිතා අප සිත්තරට ගැනීමෙන් රාග දේශ මෝහ යටපත් වී කරුණා මොහිතා පහදා දෙන්න එය අප සිත්තර පවත්වන්නේ කෙසේද? නිතරම මෙත්තර කරුණා මොහිතා අප සිත්තරට ගැනීමෙන් රාගය දේශය මෝහ යටපත් වී කරුණා මොහිතා පහදා දෙන්න එය අප සිත්තර
දැන් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන හතර අනුපූරක අනුක්‍රමික තමන්ගේ හිත පිරිසිදු බව කරා උපේක්ඛා බව කරා යන මාර්ග ප්‍රතිපදාවේ පියවරයන් හතර. හැබැයි මෙත්තානුසතිය නැතුව කරුණා මුදිතා උපේක්ඛා සම්පූර්ණ වෙන්නේ නැහැ. දැන් අපේ හිතේ තියෙන මේ වෛරය, මේ කුරුද්ද, මේ සංසාරය අපි දැන් කැමති වෙලා තියෙන බෝධේ අපිට ප්‍රිය වූ දෙයක් නැති වුණාම, මේ අප්‍රියයන් සමග එක්ුණාම, අප්‍රිය දේවල් ධර්මතාවයන් සමග එක්ුණාම අපේ හිතට ද්වේෂයක් වෙනවා. ඒක සංසාර කුරුද්දක් දැන් කුරු වෙලා තියෙන පෘථග්ජන ගතිය. මේ ගතිය අපි නැති කරගත යුතුයි කියලා තේරුම් ගත්තාම අපිට පුළුවන් වෙනවා මෙත්තානුසතිය වඩන්න. මේ මෙත්තානුසතිය වඩනවා කියන එක අද අනිත් පැත්තටයි තේරුම් අරගෙන තියෙන්නේ. මේ මෙත්තානුසතිය වඩන්නේ තමන්ගේ හිතේ තියෙන වැරදි ද්වේෂ ගතිය තමන් විසින් ඉවත් කරගන්නට උපකාර වන ආකාරයට. එතකොට අපිට බෑ මෙත්තානුසතිය වඩලා තව මිනිහෙක්ගේ හිත හදන්න. නම් අපිට පුළුවන් අපේ හිත හදාගෙන මෛත්‍රී කරලා අනික් අයට සියලු මායට අපි මෛත්‍රී කරලා යහපතක් කරන්න, සත්‍යාන්තියක් කරන්න, සත්‍යක්‍රියාවලයක් වටිනවා. ඒ අනුව අපේ හිතේ යහපත් චේතනාවක් පිළිලක් ඇති කර ගැනීමට උපකාර වෙනවා මෙත්තානුසතිය. මෙත්තානුසතිය වඩලා හිත තැන්පත් කරගත්තාම, සමුදේපත් කරගත්තාම කරුණා කියන්නේ අපිට කරු කියන්නේ බාධක. නිවනට ප්‍රතිපක්ෂේ නිවනට බාධක දේවල් කරු. ඒ බාධක වලින් මිදී නිදහස් වෙන්නට ධම්මානුගම ප්‍රතිපදාවේ ඇසුරින් පුද්ගලයෙකුට ඇතිවන බාධක ඉවත් කරන්නට පුළුවන් වෙනවා දෙවෙනි පියවරින්. ඒ වගේම මුදිතා කිව්වේ මුදිතා නෙමේ මුදිතා. මුදිතා කිව්වේ අපි ඉවසන්නට, අනුන්ට යහපතක් වීම, අනුන්ගේ සතුටේදී අපි ඒ පුද්ගලයා සමඟ සතුටු වෙන්න, ඒ වගේම ඒ පුද්ගලයාට අපි ඊර්ෂ්‍යා නොකරන්න, අපේ හිතේ යහපත් චේතනාවක් ඇති කරගන්න, උපේක්ඛා චිත්තයට අවශ්‍ය වෙන ආකාරයට අපේ හිත පහදා සකස් කරගන්නට උපකාර වන ගතිය ගුණය මුදිතා. අවසාන වශයෙන් අපි මේ මෙත්තා කරුණා මුදිතා තුනම උපකාර වෙන්නේ හිතේ උපේක්ඛාව ඇති කරගන්න. එවනන ලාභ අලාභ අතර, දුක් සැප අතර, නින්දා ප්‍රසංසා අතර, මේ වගේ අටලෝ දහම අතර අපි ඇලීමයි ගැටීමයි නවත් කරන්න හිතේ උපේක්ඛා තත්ත්වය, සබ්බේ සංඛාරා කියන සියලු සංඛාරයන් පිළිබඳව සංඛාර උපේක්ඛා ඥානයෙන් බලන්න, දකින්න පුළුවන් වන තත්ත්වයට හිත පහදා ගන්න. දැන් මෙතන මේ සතර බ්‍රහ්ම විහරණය කියන එක වෙනාතකින් කිව්ව නිවනමයි, නිවන මාර්ගයමයි, උප උපේක්ෂාචිතයක් ඇති කරගන්නට උපකාර වීමමයි සත්බුද්ධියංග වැඩිවීමමයි සියලුම ආරෂ්ඨාංග මාර්ගය ආදීවන් සත්‍ය බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ වීමම වෙන ආකාරයක ප්‍රකාශ කිරීම. එනිසා පින්වතුනි කල්පනා කරගන්න ඕන ඔය අද පද පරම විදිහට මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන වචනට වඩා බොහොම ගැඹුරු අර්ථයක් මේ සතර බ්‍රහ්ම විහරණය එමනම් මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන වචන අතරේ පැහැදිලිව තියෙනවා එක අනුපූරක අනුක්‍රමික නිවනට උපකාර වන හිත උපේක්ෂාවට පත් කරගන්නට උපකාර වන මාර්ග ප්‍රතිපදාවක් විචාර කිරීමක් පමණයි.
ස්වාමීන් වහන්සේ ධර්මය අපි හරි හැටියට අවබෝධ කරගෙන වහන්සේට අරිහතුන් වහන්සේ කියා ආමන්ත්‍රණය කරනවා. නමුත් සමහර අය ඒ වචනේම අරමුණු කරගෙන ආර්ය උපවාද කරගන්නවා. ඒ අයගේම යහපත පිණිස මේ ගැන පහදා දෙමින් ඉල්ලා සිටිනවා.
දැන් තමන් ගැන බලන මිසක අනුන් ගැන බලන්න අවශ්‍ය නැහැ. තමන්ගේ මගපල් ලබන්නට උත්සාහ කරන මිසක දැන් මේ අනුන් ගැන බලන්නේ. කියන දේ හරිනම් තමන් කරන්නට කළ යුතු දේ හරියට තේරුම් ගත්තොත් හරි. අනුන් ගැන බල බල අනුන්ට හොඳක් හෝ නරකක් කරන්නට කටයුතු කිරීමෙන් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ මම කියන දේ මම කියන්නේ නැහැ කිසි ආකාරයක පිළිගන්න එපා කියලා අන්ධපාස් කියනවා. තමන්ට තේරෙනවා නම් තමන්වත් නිවෙනවා නම් තමන්වත් මිදෙන මාර්ගයක් තියෙනවා නම් විමුක්ති ඥාන දර්ශනය ලැබෙනවා නම් ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න පුළුවන් නම් මේ කියන දේ පිළිගන්න තේරුම් ගන්න අනුගමනය කරලා බලන්න තමන්ට විමුක්ති මාර්ගය මතුවෙන අනුදාව වෙනවාද කියන්නේ. ඒ නිසාක මේ අනුන් ගැන බලන්නේ අවශ්‍යතාවයක් නැහැ. අනුන් ගැන බලලා කාටවත් යහපතක් වෙන්නේ නැහැ. බුදුවරු සිය දහස් ගාණක් බුදු වුණා. අරහතුන් වහන්සේ සිය දහස් ගාණක් අරහත්ත්වයට පත් වුණා. ඒ පිහිටෙන් උපකාරයෙන් උදව්වෙන් අපිට නිවනක් ලැබෙන්න බෑ. ඒ නිසා මේ කියන ධර්මය මේ දේශනා කරන ධර්මය හරිනම් ගන්න වැරදි කියලා හිතනවා නම් වණින් නැතුව අත්හැරලා පිනකට බලාගෙන යන්නේ ප්‍රශ්නයක්.
අත්තු අත්ත නාතු
අත්තාහි අත්ත නාතු භුඤ්ඤාතු කරාසිය
ස්වාමීන් වහන්සේ සීලව තරවට ආවස්සර රක්මතල තීනේ එකයි නේද?
ඔව්.
සීලම තර සඳහා සුද්ධා වාස හතර පමණයි නේද ඇත්තේ?
ඔව් ඒක ඇත්තේ. දැන් චක්‍රාවට දසදහසක් චක්‍රවල තියෙනවා. දසදහසක් කියන්නේ කෙලවරක් නැති චක්‍රාවාට කියනවා. ඒ චක්‍රාවාට වලට අනික් මිනිස්සු ඉන්න චක්‍රාවාට කියනවා. තිරිසන් ඉන්න තිරස් කියන චක්‍රාවාට ඒ චක්‍රාවාට උන් කියනවා. භූතයෝ ඉන්නවා, ප්‍රේතයෝ ඉන්නවා, දෙවියෝ ඉන්නවා, දේවතාවෝ ඉන්නවා, රූපී අරූපී බ්‍රහ්මයන් කියනවා. නමුත් සියලුම චක්‍රාවාට වලට පොදු එක සුද්ධාවාසයක් තියෙන්නේ. කොහේ කවුරු කොතනකදී හෝ අනාගාමී වෙලා අරහත්ත්වයට පත් වෙන බැලුව සුද්ධාවාසයතාවක් එක ගණටයි ඉන්නේ. ලෝක විනාශයකින් කල්පනාපයකින් සුද්ධාවාස විනාශ වෙන්නේ නැහැ, විනාශ වෙන්නේ නැහැ. ඒ වගේම ආදර්ශක තලය කියන එක මේ එක තැනක් මුල් චක්‍රාවාට සියලුම තැන් වලට ඡන්ද වුවමාරු පොළක්. එමන මේ ආපෝට් එකක් වගේ ට්‍රාන්සි පොයින්ට් එකක් වගේ තැන ඒක එකයි කියන්නේ. ඒක නොයෙකුත් ආකාරයට මේ අපි හිතන දෙයක් නෙමෙයි මේක. මේ ආවර්ජන තලය කියන්නේ යම් වුවමාරුවක් කරගන්න එමන වෙන චක්‍රාවාටයකින් වෙන චක්‍රාවාටයකට යන්න උපකාර වන යම් තැනක් ගතිය පමණයි.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ යම උපාදානීය වීමට යන අවස්ථාව හඳුනා ගැනීමේදී රූප වේදනා සංඥා ලෙස වෙන වෙනම හඳුනා ගැනීම අපහසු නේද? මෙසේ වෙන වෙනම දැකිය යුතු සිටීද? යමක් උපාදානය වීමට යන අවස්ථාව හඳුනා ගැනීමේදී රූප වේදනා සංඥා ලෙස වෙනවෙනම හඳුනා ගැනීම අපහසුයි නේද? මෙසේ වෙනවෙනම දැකිය යුතුද?
හඳුනාගැනීමේ තමන්ගේ හිතේ තියෙන අරමුණ මේ මොකද හඳුනා ගන්න ඕනේ?
රූප වේදනා සංඥා ලෙස වෙනවෙනම හඳුනා ගැනීම අපහසුයි නේද?
නෑ, ඒක නෙමෙයි හඳුනා ගන්න. දැන් අපිට ඇහෙන් රූපයක් දැක්කහම මේකේ අරමුණ බැරි නම් විතරයි උපාදානය වෙන්නේ. අරමුණ පිළිසිදු නම් අරමුණ පිළිසිදු නම් උපාදානය වෙන්නේ නැහැ. අරමුණ මෛත්‍රී කිරීමක් නම්, අරමුණ රාගයෙන් ඇලීමක් නම්, ද්වේෂයෙන් ගැටීමක් නම් අන්න එතකොටයි උපාදානය වෙන්නේ. එතකොට උපාදානය කියන්නේ ඵලය, හේතුව මොකද්ද? අරමුණ. හරියෝ බැරි හරි අරමුණක් නම් යාචිතක් බවටපත් වෙනවා, වැරදි අරමුණක් නම් පංචස්කන්ධයේ උපාදානය කරගන්නා සංඛාරයක් බවටපත් වෙනවා. ඒ නිසා දැන් තමන් බලන්න ඕන හරියට තේරුම් ගත්තොත් මේ ධර්මයේ මොකද? තමන්ගේ හිතට එන අරමුණ පරිමුඛං සතින් උපට්ඨේත්වා. පරිමුඛං සතින් කිව්වේ තමන්ගේ ප්‍රතිමුඛයට එන අරමුණ හය තියෙනවා. අරමුණ හයටයි හිත කියන්නේ. ඒ අරමුණු අය විතරයි අපි ආර්ජනය කරන්නේ. වෙන මොකක්ද මේ පංචස්කන්ධය ගැන බලන වැඩක් නෑ. ඒක පරියක්. හේතුව මේ අරමුණ. ඒක නිකුයි චේතනා අහම් භික්කවේ කම්මං වදන් කායන වාචාය මනසාකරෝ. ඉතින් ඒක නිසා දැන් මේ ඔය පංචස්කන්ධය වෙනම ගන්න යන තේරුම් ගන්න. පංච උපාදාන ස්කන්ධය ගන්න යන්නේ වෙන තේරුම් ගන්න. හැබැයි අරමුණ අනුව තමයි චේතනාව ගතින් චේතනාව අනුව තමයි මේ පංචස්කන්ධය උපාදානය කරගෙන ඉන්නවෝ උපාදානය කරනකොට පරිවර්තනය කියනවා සිද්ධ වෙනවා. ඒ නිසා දැන් හොඳට පිළිසිදුව පැහැදිලිව තමන්ගේ හිතට එන අරමුණ ගැන නමන්න කල්පනා කරන්න පුළුවන්. ඒ ඇති හොඳට. ඒ අරමුණ තමන්ට යහපතක් නම් විදිනවන නිවෙනවන නිදර්ශනන විමුක්තියට පත් වෙනවා නේද හොඳයි. අනුන්වත් මුදවනවන නිදර්ශනන විමුක්තියට පත් කරවන්නට උපකාරයක් වෙනවා නම් ඒකත් හොඳයි. තමන්ව හෝ අනුන්ව හෝ අතරමං කරනවා නම් මංගලා කරනවා නම් අර සමුදේ උපදිනවන නම් සම්බන්ධතාවය සසර ගමනට ඇති කරනවා නම් යම් වටිනාකමක් හරයක් දීලා ඒක අල්ලගන්න නම් අයිති කරගන්න නම් පාලයන් කරනවා ඒක වැරදි. ඒක අරමුණට අදාළවයි සිද්ධ වෙන්නේ. ඒ නිසා තමන්ගේ හිතට එන අරමුණ හරිද යන්නද කියන එක තේරුම් ගන්න ඕන. අරමුණ හරි නම් ඒක කරන්න ඕන. අරමුණ වැරදි නම් ඒක අත්හරින්න. ඒකයි ධර්ම දේශනාවේ ධර්මයේ බුදුහාමුදුරුවෝ ධර්මයේ
තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාමාන්‍ය පුද්ගලික ජීවත් වීමේදී සිළු ක්‍රියාකාරකම් වලට ප්‍රතිසන්දි විඥාණයෙන් උපදාන ශක්තිය අවශ්‍යද? සාමාන්‍ය පුද්ගලයෙක් ජීවත් වීමේදී සියලු ක්‍රියාකාරකම් වලට ප්‍රතිසන්දි විඥාණයෙන් උපදාන ශක්තිය අවශ්‍යද?
නැහැ. ප්‍රතිසන්දි විඥාණය කියන එකේ තේරුම හරියට තේරුම් ගන්න ඕනේ. දැන් පැවැත්ම පවත්වාගෙන යන්නේ එහෙම නැත්නම් මේ සංසාර රියගමන දිගින් දිගට පවත්වාගෙන යන්න තමයි ප්‍රතිසන්දි විඥාණය කරන්නේ. නමුත් මගපල ලබන පුද්ගලයෙකුට ප්‍රතිසන්දි විඥානයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රතිසන්දි විඥානයක් තියෙනවා නම් නැවත පොඩක් ලබන. දැන් අරහතුන් වහන්සේට ප්‍රතිසන්දි විඥානයක් නැහැ. ප්‍රතිසන්දියක්
සංඥාව යනු ස්නායුව හරහා මොළයට පණිවිඩ ගෙන යාමේ විද්‍යුත් තරංගයක් ලෙස වටහා ගැනීම නිවැරදිද? ඒ සඳහා අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ විඥානයේ විසින්ද?
නැහැ. විඥානයේ පෙර සංඥාව කියන්නේ, සංඥාව කියන්නේ අපි කලුයි සුදුයි හොඳයි නරකයි ප්‍රියයි අප්‍රියයි මිහිරි අමිහිරි ආදී කොට ඇත්තා ඌ දැන හඳුනා ගැනීම මොකද්ද කරන්නේ? මොකද්ද සංඥාව නිසා. හැබැයි දැන් අපි මේ දෙපැත්ත මැන්නොත් තමයි අපිට ප්‍රිය දෙයක් නම් රාගයෙන් හැදෙන සංකාරයක්, අප්‍රිය දෙයක් නම් ගැටෙන ද්වේෂයෙන් ගැටෙන අනිත් පැත්ත සංකාරයක් ඇති වෙනවා. එහෙමනම් මේ සංඥාව ලැබීම වරදක් නෑ. අපි ඇලීම ගැටීම නාට්‍ය ගත්තොත් උපේක්ෂා සංකාර උපේක්ෂා සිටේ අපේ හිතේ සංකාරයක් පවතින්නේ නෑ. අපේ සංඥාව තියෙන දැන් බුදුහාමුදුරුවෝ අරහතුන් වහන්සේලා ඇයෙන් රූප සංඥා බලනවා දැන් හඳුගන්නවා. දැන් අපිට කොසල් රජු වාව කියලා බුදුහාමුදුරුවෝ රජුවම දැන හඳුනා ගත්තා. ඒ පුද්ගලයා දැන හඳුනා ගත්ත සංඥාව. බුදුහාමුදුරුවෝ රජුවාවය කියලා පය වෙන දේකුත් නැහැ, රජුවාවය කියලා නැති පිළින දේකුත් නැහැ. උපේක්ෂාන්ති ඒ රජුවන්න යුතුකමක් වගේවා තියෙනවා නම් ඒ යුතුක යුතු දෙයක් තියෙනවා නම් කියලා දුන්නා. එච්චර. ඒ නිසා වෙන මොකක්වත් නැහැ. එනිසා මේ සංඥාව කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕන. හැබැයි සංකාර කිරීම සංඥාවට අදාළවයි සිද්ධ වෙන්නේ. සංඥාවේ ඇලුනොත් ගැටුනොත් රාගයෙන් සංකාර කරනවා, ද්වේෂයෙන් සංකාර කරනවා, මානෙන් සංකාර කරනවා.
එතකොට
එතකොට විඥානය ශක්තිය මේ ගමන රිය ගමන යන රෝධ කරකෝණ මේ ශක්තිය උපදවගෙන අපේ ගමනට ප්‍රවාහයට යොමු කරන. එතකොට අර විඥානය කියන්නේ මේ මේකෙන් උපදින ශක්තිය. ශක්තිය උපදින්නේ සංකාරවල, සංකාරවලට හේතුව සංඥාවලට ඇලීම සහ ගැටීම සහ මුලාවීම.
ස්වාමීන් වහන්සේ අප විසින් ධර්මයේ දැනගත්තට තමා තුළින් ධර්මයේ දැනගන්නේ කෙසේද පහදා දෙන්නේ? දැකගන්නේ ධර්මයේ දැකගන්නේ කෙසේද පහදා දෙන්නේ?
තමන්ට බහා ගල්පා බලන්න මේ 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 ආහත්ති ගානක් හදන සූත්‍රය. මේ මොකද ගානක් හදන සූත්‍රය. මේ සූත්‍රය දැන් ආහත්තට පස්සේ දැන් ගාන හදන්න ඕන ගමුද? කොහොමද? තමා තමන්ට අරණක් ආපු වෙලාවට මේක මේ සූත්‍රය ගාල බලන්න ආරගෙන ඔච්චරයි කරන්නේ. ඊට පස්සේ දැන් මේක සූත්‍ර දෙකක් තියෙනවා. එකක් අපි මේ ආගත්ත පටිච්චසමුප්පාද විග්‍රහය දෙන සූත්‍රය තමයි ඒ පළවෙනි සූත්‍රය. ඒ සූත්‍රයේ ගම් බහනල්පා බලා අපේ තියෙන ගුණ අයින් කරන්න ඕන. ඊට පස්සේ තව එකක් තියෙනවා විනයට සසඳා බලන්න. ඒක තමයි චෙක් මේ. අපි මේ ක්‍රියාව කරනකොට මේ දැන් මේක කරනකොට අපි මේ විනය්‍ය ලෝකයේ අවිද්‍යා දෝමනසම වෙනවා. මේ ණයෙන් මෙන් වෙලා අවිද්‍යා දෝමනසෙ ඉතින් අයින් වෙනවා. අන්න ඒක තමයි චෙක්කේ. දෙකම කරන්න ඕන. සූත්‍රයේ ධර්මයට බහා ගලපා බලන්න ඕන. ඒක ගාන හදන්නේ. ගාන හදන්නේ උත්තරේ නම් හරියන්නේ. උත්තරේ හරියන්න උත්තරේ බිඳුවට එන්න. මොකද? සම් අත සංගේ අන්න විනයට බාහකල් පාවෙන. එතකොට මේ දෙකම ගෙරේ නැත්නම් දැන් තමන්ගේ අරමුණක් පිළිබඳවයි මේ බලන්නේ. තමන්ගේ ඇහැට කණ්ණාන්දේට දිවට ගැට මනට අරමුණු අරමුණක් පිළිබඳවයි මේ ඔක්කොම කරන්නේ. මේ සූත්‍රයේ ධර්මයේ ඔක්කොම තියෙනවා. ඒ විනයට ධර්ම බලන ඔක්කොම ණය වෙනවා නම් වැරදි. අලුතෙන් ණයක් වෙනවා නම් කාට හරි යුතුකමක් වගේ ගේමක් පිටු නොකර නෑක් වෙනවා නම් වැරදි, නෑන් විදී නිදහස් වෙනවා නම් ඒක හරි. එතෙන් ඒතෙන් දෙනවා මේ මේ ගානක් හැදින්න වෙන මොකක් කරන්නේ?
ඒක තමයි විනයට සඳහා බලන්න
නෑ. සූත්‍රයේ ධර්මයට බාගල්පා බලා විනයට ගන්න කියන කරුණු දෙකක් ක්‍රියාකාරකම් දෙකක් එකක් ගාන හදන්න ඕන. එකක් චෙක් වෙන්න කරන්න. එතකොට උත්තරේ හරින අපිට
යම් ආකාරයක ධර්මාවබෝධයක් ලැබූ පසු යථාර්ථ ඥාන දර්ශනයක් ලැබූ පසු දින හතක් විඥාණයට ආහාර නොදී අරිහත් ඵලයෙන් සංසාර දුකින් සදහටම මිදීම සඳහා ඒ සඳහාම කැපවී යම් කිසි ස්ථානයකට ගොස් මේ දවස් හත ගත කිරීමෙන් අනුසයක් ක්‍රය කිරීම පහසුයි නේද?
දැන් පහසු වෙන්න පුළුවන්. නමුත් දැන් තමන් ගෙදරින් පැනලා ගිහිල්ලා ගෙදරින් වෙන් වෙලා ගිහිල්ලා ගෙදරින් අයින් වෙලා ඇවිල්ලා වෛද්‍යන ස්ථානයේ දින හතක් ගත කරනකොට බැරි වෙලාවක් අර ගෙදර තියෙන අරමුණක් විඥාණයට අරමුණු වුණොත් ඒ අරමුණ දිගේ රවුම් ගැව්වොත් මොකද වෙන්නේ? අර කන්ට ගියාට වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මේකට තමාර අරඤ්ඤගතවා රුක්මූලගතවා ශුඤ්ඤාගාරගතවා ආභිජිත්වා පල්ලංකම් ආභිජිත්වා මේ ආදී කොට ඇත්තා වූ අර කියන මහා සතරත් වටන් සූත්‍රයේ මුලින් කියන මේ ඔක්කොම කරුණු කිව්වේ මෙන්න මේ සදා. ඉතින් ඒක නිසා මේක හරියට තේරුම් අරගෙන කළොත් දවස් හත ඕන තැනකදී තමන්ගේ ගෙදරකදී වුණත් මේක කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි යම් යම් හේතුන් නිසා මේක බැරි නම් ඒක තැනකට ගියාට වරදක් වෙන්නේ නැහැ.
අවසරයි ස්වාමීන් වහන්සේ, සිත හා මනස එකක්ද? මේ ගැන ඉතාම කරුණාවෙන් පහදා දෙන්න. සිත හා මනස එකක්ද?
නෑ, දෙකක්. දෙපළම කිලුට වෙන්න පුළුවන්. සිත කිලුට වෙන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මනස කිලුට වෙන්නේ මෝහයෙන්. මෙතෙන් මේක හිතන්න ඕන පුද්ගලයෙක්ගේ චිත්ත සංස්කාරණය කිලුට වෙන්නේ රාගය සහ ද්වේෂය කියන දෙකේ. මනස කිලුට වෙන්නේ මොහෙන්.
ස්වාමීන් වහන්ස, නිර්මාංශ අය නිවසේ අයට මස් මාංශ අනුභවයට සාදා දීම පාපයක්ද? නිර්මාංශ අය නිවසේ අයට මස් මාංශ අනුභවයට සාදා දීම පාපයක්ද?
මේක ගැන සූත්‍රයක් තියෙනවා. අර මේ මොන වැද්දද කුකුරන්ට වැද්දා ඒ භාර්යාව සෝදාපන්න ඵලයට පත් වූ කෙනෙක්, සම්මාදිට්ඨියට පත් වූ කෙනෙක්. නමුත් දැන් මේ වැද්දෙක් කියන්නේ කුඹුර අපුරන්නේ, සත්තු හදන්නේ, කැලේ සත්තු මරාගෙන ඇවිල්ලා තමන්ගේ පවුල පෝෂණය කරන කෙනෙක්. එකම ආහාර මස් මාළු, එකම මේ ජීවන මාර්ගයේ මස් මාළු මරාගෙන ඇවිල්ලා. ඉතින් ඒ වෙලාවක සෝදාපන්න ඵලයට පත් වූ කෙනෙකුට වුණා දැන් අර ගෙනහලා දීපු මේ සෝදාපන්න ඵලයට පත් වූ භාර්යාව මස් මරන්න ගියේ නැහැ. හැබැයි දරුවෝ සාම්පුදුට එන්නේ. ඒගොල්ලෝ ගේනවා, ගෙනත් දෙනවා. ඒවා උගල දෙන්න ඕනද නැද්ද? බඩගින්න හිටියා නම් යුතුකම් වාග්ගීම පෑරහැරියද නැද්ද? ඒක නිසා සෝදාපන්න ඵලයට පත් වූ කෙනෙකුට වුණා යුතුකම් වාග්ගීමක් හැටියට මේ වගේ දේවල් කරන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. හැබැයි ඊට ඉහළ ගියාට පස්සේ සෝදාපන්න ඵලයෙන් අනාගාමී ඵලයට ගියොත් එතන ඉන්න පුළුවන්කමක් ලැබෙන්නේ ඒක කරන්න පුළුවන්කමක්. ඒ නිසා දැන් දැක්ම තියෙනවා, දෘෂ්ටිය පිළිසිදුයි, නම් කරන්න දෙයක් නැහැ. කර්මේ කර්ම ශක්තියක් තියෙනවා. මේ වගේ ස්වාමෘගේ භාර්යාව ඔක්කොම දරුවෝ පෝෂණය කරන ඇවිල්ලා ඒ නිවන් දකින දෙන් තියෙනකම් ඉන්න ඒ ගමන යන්න තියෙන නිසා තමයි ඔය කියන කුට මිත්‍ර වැද්දා මේ කතාවට පැහැදිලි කරලා පිළිසිදු තියෙනවා. ඒ නිසා දැන් තමන් කවුරු වුණත් තමන් මස් කේන්ද කිව්වේ නැත්නම්, මස් තේරුවේ නැත්නම්, මේ මස් ඉල්ලා සිටියේ නැත්නම් ගෙදෙට්ටගෙන ආව මස් ටික ඒ කවුරුරි මස් රසාසාවෙන් ගන්නා වෙන්නේ ඔක්කොම ගිනා ඒක කැලේට වීසි කළ හැකි උත්තරයි. කැලේට වීසි කළොත් ඒකට වීසි කරන්නේ මොකකින්ද? ද්වේෂයෙන්. ටිකේක නමුත් තමන්ගේ යුතුකමක් වගකීමක් හැටියට ඒක හදලා දෙන්න ඕන. තමන් කෑවා අනාගාමී වෙච්ච කෙනෙක්ට ඒක කරන්න. එතන තියෙනවා, එතන රූපා පටිල ඔක්කොම ඉවරයි. ඒ නිසා අනාගාමී ත්‍ත්වයටපත් වුණා නම් එතෙන්දී ඒ මස් ගේම පිළිබඳව, නියම පිළිබඳව තමන් යම් ආකාරයක ප්‍රතික්‍රියාවක් දක්වන කාඩල් ප්‍රහාපස්තේ.
ගරු ස්වාමීන් වහන්සේ තරහක් ආ වේලාවට හිත සමතේකට පත් කර ගැනීම සඳහා මෙත්තානුස්සතිය වැඩිවීමට ආර්ය මෛත්‍රී භාවනාවද කළ යුතු වන්නේ.
ආර්ය මෛත්‍රී භාවනාව තමයි නිතරම හැම වෙලෙම ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් පටිගේ නොගැලපෙන දෙයින් ඉවත් වෙන්න කරන්න ඕනේ ආර්ය මෛත්‍රී භාවනාවම තමයි.
ගරු ස්වාමීන් වහන්සේ දෙවියන් භූතයන් ප්‍රේතයන් ච අපි පින්දීමින් ඒ සත්‍යයන්ට සිදුවන යහපත කුමක්ද හේතුඵල ධර්මයට අනුව ඒ සත්‍යයන් තම සත්ව තත්ත්වයෙන් මුදවා ගැනීමට ගැනීමක් කළ හැකිද දෙවියන්ට පින් අවශ්‍ය වන්නේ ඇයි?
දැන් මේක හොඳට කල්පනා කරගන්න ඕන භූතයන්ට ප්‍රේතයන්ට දෙවි දේවතාවුන් කියන පරගත් උපජීවීන්ට පින්කමක් කරන්න බෑ තමන් විසින්. පින්කමක් කරන්න පුළුවන් කාටද? මිනිසුන්ට විතරයි. ඒ පින්කම කරලා පින් අනුමෝදන් කරන්න පුළුවන් මනසක් තියෙන මිනිහෙකුට විතරයි. ඒ නිසා පින්කමක් කරගන්න බැරි පරගත් උපජීවීන්ට යම් ආකාරයක උදව්වක් උපකාරයක් කරලා ඒගොල්ලෝ ඉන්න දුක්ඛිත ත්‍ත්වයෙන් මුදවා යහපත් කෙනෙකුට පත් කරන්නට තල්ලුවක් දෙන්න උපකාර වෙන්නේ මිනිසුන් කරන පින් අනුමෝදන් කරලා පවරලා පින් දීම. ඒ නිසා මිනිස්සුගේ යුතුකමක් මනුෂ්‍යත්ව පරිත්‍යාගයක් ලැබූ අවස්ථාවේ තමන්ගේ සංසාරේ ඉන්න සියලුම ඥාතීන්ට සමජයේ පොදුවේ තුන්මිත පාදාගෙන ඒ කරපු පින්කමෙන් උපයාස අපයාගත්තා වූ පුණ්‍ය ශක්තියෙන් පින් දීලා පින් පවරලා ඒ අයට යම් යහපතක් කරන්න. හැබැයි නිවන් දක්වන්නට බෑ. නිවන් දකින්න තැනකට යහපත් තැනකට පත් කරවන්නට පොසවා තබන්නට පුළුවන්. එහෙම නැත්නම් දැන් යම් කිසි කෙනෙකුට මේ මනුෂ්‍යත්ව පරිලාභයේ ලබන තැනට එනකම් පින් වලින් යම් යම් උපකාර කරන්න පුළුවන්. ඊට පස්සේ පිළෙන් නිවන් දකින්න බැරි බව කවුරුත් දැනගන්න ඕන. නිවන් දකින්නට උපකාර වෙන්නේ කුසලය. මොකද්ද කුසලස්ස උපසම්පද? මොකද්ද කුසලය කියන්නේ? මොකද්ද කුසලය කියන්නේ? ඒක තේරුම් ගත්තොත් ඔන්න ඔය කතාව ඔය ප්‍රශ්න දෙන්නේ. කුසලය කියන්නේ තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ගති, කිලුටු ගති, කැට ගති, වැරදි ගති තමන් විසින් අයින් කරගැනීමයි. පින කියන්නේ තමන්ගේ හිතේ යම් චිත්ත ප්‍රසාදයක්, ප්‍රමෝදයක්, ප්‍රසාදයක් ඇති වෙලා හදයන් උනාති පුණ්‍යම් කියන තත්ත්වයට පත් වීමයි. ඒ අනුව තමන්ගේ හිතේ පැහැදීමක් ඇති කරගෙන ඒ චිත්ත ප්‍රසාදයෙන් සත්‍ය ක්‍රියාවලෙන් සුසුකිරණ ශක්තියකින් පින් දීල පින් පවරන අනුන්ට යහපත කරන්න පුළුවන්, විශ්වයට යහපත කරන්න පුළුවන්, ස්වභාව ධර්මයට යහපත කරන්න පුළුවන්. අපිට මේ ස්වභාව ධර්මය පාලනය කරන්න පුළුවන් යහපත් චේතනාවක් පිළිසිටිලා සත්‍ය ක්‍රියාවලයක් පතුරන කොට. ඒ නිසා දැන් මේ විත කිලුටු මිනිස්සු විෂ කිරණ ශක්තිය, රාග ද්වේෂ මෝහ කිරණ ශක්තිය, විෂ කිරණ විකිරණ කිය අනේකයි. ඒ ශක්තියන් තමා ඔය මහා භූත අතර භ්‍රමණය වෙලා වැලි, කුණාටු, ජල ගැලුම්, සුනාමි මේ තව නොයෙකුත් ආකාරයේ වූ විකෘති වූ විෂ මෝහ මේ ගති ඇති වෙන්නේ ඔය මහා භූත අතර. ඉතින් ඒක නිසා ඕනෙ කෙනෙකුට පුළුවන් සත්‍ය ක්‍රියා බලයෙන් මේ සෝවාන් ධර්මයේ යම් ආකාරයකට තමන්ට අවනත වෙන ආකාරයට යහපත් චේතනාවක් ඇතුළ පිරිසිදු ජීවිතයක ඒ සත්‍ය ක්‍රියා බලපත්‍ර සෝවාන් ධර්මයේ නමන්න අවනත කරගන්න පුළුවන්, පිරිසිදු කරගන්න පුළුවන්, ඒ වගේම පිරිසිදු කරන්න පුළුවන්. පිරිසිදු කරන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. පිරිසිදු කරන්නේ මෛත්‍රියෙන්, කරුණා, මුදිතා, උපේක්ඛා, යහපත් සිතිවිලි, සත්‍ය ක්‍රියා
බලි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සතුන් පමණ ආහාර ආහාරයට ගන්නා සතුන්ට සතුන් මැරීමෙන් පමණක් මැරීමෙන් පවක් සිදුවේද? තව සිදුවේ නම් ඒ තව ගෙවන්නේ කුමන ආකාරයකටදයි පහදා දෙන්න.
සතුන් විතරක් ආහාරයට ගන්නා සතුන් ඉන්නවා. ඒක මේ ස්වභාව ධර්මයේ ක්‍රමයක්. ඒගොල්ලෝ කරපු කර්ම ශක්තියක් නිසායි ඒ සතු ආහාරයට ගන්නා සතුන් හැටියට ඉපදිලා තියෙන්නේ. ඒක මේ ගතියට ආදාරව ගති පටිසන්ධියක් කරලා ගති දුව ගති මුණ ගති බල ලැබීම. නමුත් සියලුම සතු මේ වගේ ප්‍රාණඝාත කරන සතුන් විතරක් ආහාරයට ගන්නා අය නෙමෙයි. දැන් හරක්, අලි, අසය, මුවෝ, ගෝන් තව නොයෙක් සත්තු ඉන්නවා. විශාල වශයෙන් එය කිසිම කෙනෙක්ව සත්වයක මරලා ප්‍රාණඝාත කරන ආහාරයට ගන්න නැහැ. ඇයි එහෙම හිතුනේ? දැන් බලන්දු, ඉවල්ලු, නාවි, කොටි මේ වගේ සිංහයෝ බලන්දු තව නොයෙක් සත්තු ඉන්නවා. සත්තුන්ව මරලා ඒගොල්ල කරපු ගතියට අනුව, රාගයට අනුව, ද්වේෂයට අනුව, මෝහයට අනුව ඒගොල්ලන්ට ලැබුණු ප්‍රතිලාභ. ඒ වගේම හරක්කරයි දුන්නේ ඒගොල්ලන්ට ලැබුණු ගතියට අනුව ප්‍රතිලාභ. ඒ නිසා හේතුවට ඵලය තමයි පිළිමකක්වත් නෙමෙයි. හේතුවක් තියෙනවා, ඒ අනුවයි ඵලය. ඵලයට අනුව නැවත හේතුවක් ඇති වෙනවා. මේක පරම්පරා. මේක තේරුම් ගන්න. දැන් මිනිහෙක් වෙලා ඉපදින්නේ හේතුවක්. මිනිහෙක් වෙලා කරන වැඩ අනුව අපි එක්ක නිවන් දකින්න එක්ක අපාය යනවා. එක්ක දිවි ලෝකේ යනවා, එක්ක අතරමං. මේ ඔක්කොම අපි කරන හේතු වලට අදාළව ඵල අපි කරා ආපහු ජීවනල්ල වගේ ආපහු. මේක හේතුන් ගන්න ඕනේ. එතකොට මේ සියලුම දේවල් වලින් අපි තීරණය කරන්න ඕනේ අපි කළ යුතු කාරණා මොකද්ද, කරණීය ධර්ම මොනවාද. අපි නොකළ යුතු දේවල් මොකද්ද, අකරණීය ධර්ම. දැන් අර සත්තුන්ට ඔය හරකට හරි අලියට හරි මේ තවනුත් මේ සත්තු මරණ ඉවලෙකුට සිංහයෙකුට කොටියෙකුට කළ යුතු දේ නොකළ යුතු දේ තේරුම් ගන්න පුළුවන් කමන්න මොට්ට වෙලා ගන්න විඥානයෙන් කිරුපේ. එතකොට මිනිහෙකුට එහෙම නෙමෙයි. මිනිහෙකුට කළ යුතු දේ සහ නොකළ යුතු දේ, කරණීය ධර්ම සහ අකරණීය ධර්ම, සේවිතාභා ධර්ම සහ අසේවිතාභා ධර්ම, එහෙම නැත්නම් අර භාවයටම්බංච පාරිකම් පහටම්බංච පහින මේ දෙපැත්ත විදල බලන්න පුළුවන්. මේ දෙපැත්ත තම ආන පාන, මේ දෙපැත්ත තම අස්ස පස්ස. වෙන මොකක්ද? ඉතින් මේක බලන්න පුළුවන් නම් අන්න නිවන නිවන් මාර්ගයේ. හැබැයි දෙපැත්තම අවශ්‍යයි. එක පැත්තක් විතර බලලා හරියන්නේ නැහැ. කර්මී ධර්මුන්ට සබ්බ පාපස අකරණුන්ට හරියන්නේ. කුසල චුම්බරම් වඩා තියෙනවා. කුසල චුම්බරම් වඩා කර්මී ධර්ම, අකරණීය ධර්ම, සබ්බ පාපස අකරණ තුන්වෙනි එකකුත් තියෙනවා. සචිත්ත පරියෝ දපන. සචිත්ත පරියෝ කියන්නේ සචිත්තේ තමන්ගේ චිත්තේ පූර්ණ වශයෙන් තමන්ට මේ කරන දින හිතන දේවල් දැනගෙන දැකගෙන පාලනය කරගෙන පිළිපුන් ආකාරයට පිළිසිඳ කටයුතු කරන්න පුළුවන්. පරිඥාතම් පරිඥේය වෙන්න. එතකොට එහෙම නැත්නම් ඔය පාවුකම් විතරක් නොකරට නිවන් දකින්න බෑ. පින්කම් විතරක් කළාට නිවන් දකින්න බෑ. කොච්චර පින් වැඩි වුණා, කොච්චර පව් වැඩි වුණා නිවනක් නෑ. හැබැයි කොච්චර පව් වැඩි වුණා, කොච්චර පින් වැඩි වුණා මේ කුසල චෝදනම් ප්‍රදා තේරුම් ගත්ත කුණුමුල් තුන ගලවල කපල අස්කල නිවනේ දන් කියන. ඒ නිසා දැන් අඟුලි මාලා හාමුදුරු හුඟක් පව්කම් කළා. හැබැයි නිවන වැහුනේ නැහැ. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ කුසල චෝක සම්පදා කියන්නේ කුණු මුල් තුන රාගමුල, ද්වේෂමුල, මෝහමුල නිසා තමයි සම්බන්ධතාවයක් උපදින්නේ. ඒ සම්බන්ධතාවයේ සංසාර සම්බන්ධතාවයේ පහදා ඉවත් කිරීම තමයි උපසම්පජ්ජ විහෙදති කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. ඒක කරණීය. අර අකරණීය. අකරණීය ධර්මයේ වැඩිනා පෞකම් නොකිරීම පින්කම් කරන කුසලයක් බවට පින්කම පත් කර ගැනීම දෙකයි තියෙනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප රටේ පුනරුත්පත්තිය කියන අය මේ රටේම ඉපදුන අය කියන නිසා මරණින් පසු මේ රටේම උපදිනවාද අනුභව පාවෙන් පහදා
දෙන්නේ නෑ. කාටවත් සාධික ඇදෙන්න බෑ. මේ රටේම උපදීද වෙන කොහේ උපදීද බොහෝ දුරට උපදීද. දැන් අද බෞද්ධයෝ හැටියට ඉපදිලා ඉන්න බොහොම දෙනෙක් මේ අන්තවාදී ලෙස ලාභ ව්‍යාපාර කරන නිකම් ලාභයට අන්තවාදී ලෙස ගැටි වෙලා කටයුතු කරලා හැබැයි යම් ආකාරයක මනුෂ්‍යත්ව වැඩකුත් කරලා ඉතුමෙන මිනිස්සු මේක පැහැදිලිව තේරුම් ගන්න මුස්ලිම් කාඩ වෙලා ඉපදෙනවා මේක. ඇයි මුස්ලිම් කාඩ ව්‍යාපාරික ඒක නිසා දැන් මේ හුඟක් අය ඥාතීන් මැදලා ඉන්නවා ඉපදෙලා ඉන්නේ කොහෙද මුස්ලිම් කාඩ. දැන් මේ අපි මේ මුස්ලිම් කාඩෙත් කරන් වෙන්නේ කියලා හරියන්නේ. මේ තමන්ගේම ඥාති. ඇයි ඒ පුද්ගලයා මොකද උනේ සිංහල ජීවිත වෙලා බෞද්ධ වෙලා කරේ මොකද? ලාභයක් ව්‍යාපාරයක් කරන්න වැඩ. ඒකට දැන් ඒ මිනිසුන්ගේ ගතිය මොකද්ද? ලාභ ව්‍යාපාර කරන්නේ. දැන් ඒක මුස්ලිම් කාඩෙත් කියලා ඉන්නවා කරගන්න. ඉතින් ඒකෙන් නම් මේ බොහෝ බෞද්ධ බැබුවාම ඉපදිලා තියෙන්නේ මුස්ලිම් කාඩ වල. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් තව මේක හොඳටම තේරුම් ගන්න එක 1971 අපේ බොහෝ බෞද්ධ සිංහල දරුවෝ JVP කරලා ඇති කරා. දැන් ඒ JVP කරලා ඇති වෙලා කායික ද්වේෂයෙන් වැඩදරි රජයත් එක්ක සිංහල රජයත් ගිහිල්ලා දැන් මේ ද්වේෂයෙන් මැරිච්ච පුද්ගලයෝ පරිගණන කොහෙද ඉපදෙන්නේ? දෙමළ මිනිස්සු වෙලා ඉපදුනා LTT කාර වෙලා තව අවුරුදු 20කින් ආයතනය දැන් සිංහල මිනිසුත් එක්ක රණ්ඩු වෙයි. ආ මේක මේ පුනරාගමනය. මේක දැන් මිනිස්සු වෙලා ඉපදින. හැබැයි ඉපදෙන්නේ කොහෙද? අර ද්වේෂයෙන් ඉපදෙන්නේ පරිගණන පුළුවන් දැන. නැති දැනක වෙන්නේ නැහැ. මේ වගේ දැන් එකම තැන ඉපදෙන්නේ කොටසයි. අනිත් කොටස වෙන වෙන දෙවලට යනවා. වෙන චක්‍රාවාටයකට යන්නත් පුළුවන්. වෙන රටකට යන්නත් පුළුවන්. ඒවත් මේ ගතියට අදාළව මේ හේතුඵල ධර්මයට අදාළව ඕන තැනක ඕන කෙනෙකුට මා ගන්න පුළුවන්. තමයි.
ස්වාමීන්
වහන්සේ පස් කණ්ඩිය කඩාලා දිලා 300 ගාණක් ලැබිච්ච ඔක්කොම එක පවුලකින් ඒ වගේම යම් වාදනාවක් තියෙනයි පාන්දුරෙන් කල්පරින් බහැර. මේක මොකද්ද? මේක තමයි ධර්මනියාමයේ කර්මනියාම. ඒක එක තැනකදී එකට
නැරෙන්නේ.
එහෙම තමයි යම් ඒ අය ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ යනවා මේ. ඉස්කෝලේ නොගියද? මේ. ඉතින් ඒ වගේ මේ අපි මේ කරන කියන හිතන බොහෝ දේවල් අපිට ඉවෙන් වගේ තේරෙනවා. මේකෙන් බේරෙන්න ක්‍රම මේ එකට කියන ධර්ම නියම. අර ඉවෙන් වගේ අපි ඒ මායя කරා යන්න එකට කියන කර්ම නියම. ඒවා අපේ හිතුවිලි ඇතුලට එනවා චිත්ත නියම. බොහෝ දුරට අපි මේ කරන කියන බොහෝ දේවල් වලට අපිට පාලනය කරන්න බැරි කුඹේකට පුඤ්ඤතාසාව පාපී ශක්තිය උත්පදව තියෙනවා. ඒවා අනුයි දැන් මේ ධර්ම දේශනාව අහන්න ඇවිල්ලා මේක කරන්නේ මේ වගේ. මේකෙන්ට ඇවිල්ලා සමහරු මේක අහන්න ඔය මොන මොන හරි කතා කරලා කියලා යන්න. එහෙමයි අර විඩාසිතාවකට වගේ එනෑ එනෝනේ හැබැයි හදක් තියෙනවා එහෙමයි තියෙනවා ඒක නිසා අපිට ඒ අයව හදන්න බෑ තම තමන් දැනගන්න ඕන තම මේකෙන් උපරිම ප්‍රයෝජනට ගන්න සංගයයන් නැති කරගෙන හරි පාර යන්න හරි වැඩේ කරන්න හරි මාර්ගය අනුගමනය කරන්න අපිට තව එක්කෙනෙක්ව හදන්න හෝ බේරන්න හෝ පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ තේරුම් ගත්තොත් හරි පාර යනවා තේරුම් නොගත්තොත් වැරදි පාර යනවා අතරම බුදුහාමුදුරුවෝ හේතු බලදක් හේතු කරන්නේ කියනවා ඒ ජෛන මහාවීරතුමාගේ තමයි සියල්ල කර්මයෙන් සිදුවෙන බුදුහාමුදුරුවෝ ඒක සම්පූර්ණයෙන්ම අයින් කළා
බුදුරජාණන් ස්වාමීන් වහන්සේ අරහත් ඵලයට පත් වන අවස්ථාව එසේදයි වචනෙන් විස්තර කළ හැකිද
බෑ ඒක විගාලිනු තමයි න මෝ තත්ත භගවතු අරහතෝ සම්මා සම්බුද්ධ කියලා විග්‍රහය. ඒක තමයි විග්‍රහය. මෝහය සාමුලින්ම
නැතිකට.
ඉතේ නැවත නූපදින ලෙස මව් කුසකට නොයන විදිහට මෝහය නැති කරගත. න මෝ අර්ථ කීපයක් තියෙන වචනයක් න මෝ කියන්නේ මෝහය නැවත නූපදින ලෙස සාමුලින්ම ඉතෙන් අස් කරලා දැන් ඒ වගේම නැවත නහි ජාතු ගබ්බ දෙයියන් පුනරේතිදී කියන නැවත මව් කුසකට යන්නේ නැහැ කියන එක න මෝ කියන වචන දෙකේ තියෙනවා. මොකද මොන හේතුවක් නිසාද? මේක තමයි වට භාග කළ විභංග කළ විභජ්‍ය වාදයේ අනු විභංග කළ බලන්න පුළුවන් භගවත් ගුණය රාමෙලී මාත්තරින අන්තවාදී ලෙස පංචස්කන්ධේ උපාදානය කර ගැනීම නවත්තන ගතිය අරහත්ුණේ රාගයේ ද්වේෂයේ මෝහයේ නිදි නිදාසීම සම්මා ගුණේ රාග මුල ද්වේෂ මුල මෝහ මුල රාග බව ද්වේෂ බව මෝහ බව ඉතින් සාමුලින් උදුරා ගැනීම මෙන්න අරහත් ත්‍ත්වයේ විග්‍රහ කරපු වචන පහ
මෙන්න මොකක්ද
ඒ මොහොතපත් වෙන්නේ කොහොමද කියලා ඒක ඒක එහෙම ඒක විග්‍රහ කරන්න ඒක තමන් දැනගන්න ඕන තමන්ගේ හිතේ මෝහය නැති වුණා නම් අර රාගයේ දුකේ මෝහය තමන්ගේ මුදෙලම නම් තමන්ට තේරෙනවා ඒක වෙන කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ ඒක කියන්නත් බෑ වචනේ
මේ මොහොත ප්‍රමාසද
පූර්ණ ආයෙම් ප්‍රවාහ අතර
විඥානයේ
ගල් සම්මාස
කිසි දෙයක් නෑ ධ්‍යාන නෙමෙයි මේ ධ්‍යාන නෙමෙයි
ආර්ය
ධානි ධ්‍යාන නෙමෙයි නෑ 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 ඒ ධ්‍යාන නෙමෙයි මේක ඊට වඩා හොඳක් කියලා
පච්චත්තං වේදි සබ්බෝ විඤ්ඤෝතෝ
සතිච්ච සම්පාදේ යනු කැලැත්තෙන් ගැනීම නිසා කෙලෙස් ඉපදීම නම් කුසල මූල නම් පටිච්ච සමුප්පාදය වෙන්නේ කෙසේ පටිච්ච සමුප්පාදේ යනු කැලැත්තෙන් ගැනීම නිසා කෙලෙස් ඉපදීම නම් කුසල මූල නම් පටිච්ච සමුප්පාදය වන්නේ කෙසේ
කුණුමුණ උදුරා ගමන්නට උපකාර වන මාර්ග ප්‍රතිපදාම විග්‍රහ කරේ කුසල මූල පටිච්ච සමුප්පාදය අරක උමුමුල් තුන සකස් වන ක්‍රියාවලිය විග්‍රහ කරපු එක අවිද්‍යා මූල පටිච්චාව උපාදි විග්‍රහ වෙන මොකක්ද
තර ස්වාමීන් වහන්සේ තමන් කළ හේතු අනුව ඵලය ඇති වෙයි නම් මියගිය කෙනෙකුට පින් අනුමෝදන් කිරීමෙන් දුගතියෙන් සුගතියකට පත්විය හැකිද
පුළුවන් දැන් අර ජීවත් වෙන්න ඉන්නේ කෙනා මොකද්ද කරපු වැඩි ඒකේ පරිම ජීවත් වෙන්නේ කෙනා පිරිසිදු විදකින් පින්කමක් කරලා පින් අනුමෝදන් කිරීම හේතුවක් කොටගත් නම් ඵලය ආදාරු තුමිනුනේ එතකොට ඒ ඵලය තව කෙනෙකුට පවරන්න පුළුවන් දැන් මේක ඊට ඔච්චර යන්න ඕනේ නැහැ දැන් තමන් තරහෙන් වෛරයෙන් කෝපයෙන් කායි කායි කුතුල කුතුල වැඩ කරනවා gitu ඒ පුද්ගලයාටම තමන් යම් කිසි ආකාරයක ඒ තරහ අයින් කරගෙන මෛත්‍රියෙන් වැඩ කරන්න ගත්තොත් අපි හේතුව වෙනස් කරලා ඵලය වෙනස් කර හැකිද බැරිද ඒ ඵලය වෙනස් කිරීම කාටද උපකාර වෙන්නේ තමන්ටයි එයාටයි අනුන්ට දෙපැත්තටම වෙනවා විශ්වයට ඔය අහුතු තියෙනවා ඉතින් ඒක නිසා දැන් බලන්න තරහෙන් වෛරයෙන් කටයුතු කරනකොට තමන් පළමු කොටම කිලුට වෙනවා. ඊගාදේ තරහෙන් වෛරයෙන් එල්ල කරන පුද්ගලයා කිලුට වෙනවා. ඊට පස්සේ විශ්ව ශක්තිය කිලුට වෙනවා. ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතරම කිලුට වෙනවා. ඒක මෛත්‍රියේ හරයි බුත්. ඒ හතරම හතර පැත්තම පළවෙනිම පිළිසිදු වෙන්නේ කවුද?
තමයි.
ඒ තමන් පිළිසිදු වෙලා තමන් චිත්ත දිගෙන ශක්තිය ඉල්බස් තමන්ගේ ගෙදෙට්ට ගෙදරින් නැටි ඒ මෛත්‍රී යහපත වෙනවා. ඒ වගේම විශ්ව ශක්තියට ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතරට සියලු මායිම් බාහිර ලෝකෙට ඒ ශාන්තිය ඒ ශක්තිය ඒ සංගය ඒ සත්‍ය ක්‍රියාවලේ ඒ ශාන්තිය ලැබෙනවා. ඒක නිසා මේක තේරුම් ගන්න පුළුවන් එකම පුද්ගලයා කවුද? මනුෂ්‍යයෙක් කියන යෝන්තු මනිකාරින් ක්‍රියා කරන මිනිහ. මේ යුතුකම වගකීම කරන්න වියදමක් යනවාද සල්ලි යනවාද? ඇයි මිනිසු කරන්නේ නැත්තේ? මිනිසු කරන්නේ ඇයි? හේතුව දුක්ඥාසව දුක්ඛේ අඥාන දුක්ඛ සමුදේ අඥාන දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමී පටිපදාය අඥාන වෙන මොකක්ද? ඉතින් ඒකට කාටවත් කරන්න පුළුවන් බෑ. කාටද වරුත් කියේ? තමන්. කවුද කිවි? තමන්. කවුද අකරණන්නේ? තමන්. යම් කිසි කෙනෙක් මේ ධර්ම මාර්ගයේ තේරුම් අරගෙන නියම නිවැරදි මග යනවා නම් කාටද කියාවද? තමන්. වෙන අනුන්ටනේ. තමන්ටයි මුලින් පරමුද. ඉතින් ඒක නිසා ධර්මාවබෝධය කියන්නේ ධර්ම යථාභූත ඥාන දර්ශන කියන ඔන්න ඕක මිසක් වෙන මොකක්වත් නෙමෙයි. මේක හොඳට තේරුම් ගත යුතුයි.
ගරු ස්වාමීන් වහන්සේ, පංචස්කන්ධයේ වේදනාව සංඥා නාම රූපවල වේදනා සංඥා පටිච්ච සමුප්පාදයේ සංහාන පස්ස පච්චය වේදනා යන්නේ ඇත්තේ එකම
අර්ථයක්ද? එකම අර්ථයක්. බුදුහාමුදුරන්ගේ ධර්මයේ දැන් සංකාර කිව්වොත්, සංඥා කිව්වොත්, වේදනා කිව්වොත්, රූප කිව්වොත් මේවා විග්‍රහ කරලා තියෙනවා අර්ථ ධර්ම නිරුක්ති සහිතව. ඒවා සංඥා කිව්වොත් එක තේමයි තියෙන්නේ, සංකාර කිව්වොත් එක ක්‍රියාවලියයි තියෙන්නේ, රූප කිව්වොත් ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර වර්ණ ගංග රසෝජා සහිතවමයි රූප කිව්වේ. නමකට කිව්වේ. හැබැයි මේ රූප කියන එක උපදින තැන අනුව චක්කු රූප, සෝත රූප, ගාන රූප, ජීව රූප, කාය රූප, මනෝ රූප, ධම්ම රූප මේ වගේ වෙනස් වෙනවා. හැබැයි කියන්නේ මොකද්ද? ආපෝ තේජෝ වායෝ පඨවි හතරමයි එක්ක ගති හැටියට, එක්ක භූත හැටියට, එක්ක ධාතු.
ස්වාමීන් වහන්සේ, අවිද්‍යාව මූලයෙන් හටගන්නා සංකාරය නාම රූපවල බැස ගැනීමේදී එය නාම රූප පහට සම්බන්ධ වේ. ඒක දෙවෙනි කොටසක් තියෙනවා. යම් සංකාරයක් රූප වේදනා සංඥා පස්ස මානසිකාර සමඟ සම්බන්ධ වීම සිදුවන අරු පහදා
දෙන්න.
අවිද්‍යාව මූලයෙන් හටගන්නා සංකාරය නාම රූප වල බැස ගැනීමේදී එය නාම රූප පහට සම්බන්ධ වේද?
නාම රූප පහක් නෑ. නාම තියෙන ආයතන පහක්. නාම රූපච්ච ආයතනින් සලායතන. දැන් එතන නාම රූප පහ කියලා මේ ප්‍රශ්නේ දීපු එක්කෙනා කිව්වේ සමහර විට අර වේදනා සංඥා චේතනා පස්ස මනිකාර කියන පහද ගන්න. ඒ පහ අනුක්‍රමික ක්‍රියාවලියක් නිසා එකකම එකම දෙයක අවස්ථා පහක් නිසා පහක් එහෙම නෙමෙයි. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කිව්වේ නාම කොටසේ ක්‍රියාත්මක වන ආකාරයේ පියවර පහක් නිසා වෙන පහක් නෙමෙයි. හැබැයි ඊට පස්සේ සලායතනෙටම බැහැ ගන්න. ඒක හය.
යම් සංකාරයක් රූප වේදනා සංඥා පස්ස මානසිකාර සමඟ සම්බන්ධ වීම සිදුවන අරමුණ පහදායි.
ඒක දැන් අපි යමක් උදාහරණයක් ගත්තොත් දැන් මේක දැන් බොහොම සරල විදිහට තේරුම් ගන්න පුළුවන්. මේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර මෙතන පස්ස කියන නිසා සම්පස්ස දෙපැත්තටම ගන්න පුළුවන්. මානසිකාර දැන් අපි අපි හිතමු අපි පාරේ යනකොට වඩේක වදින සුවඳක් එනවා. දැන් මේ වඩේක වදින සුවඳ අත්‍යවශ්‍යම ආපෝ තේජෝ වායෝ පටිවි ශක්තියින් දෙයක්. දැන් ආපු ගමන් මේක එක්ක පාට අපේ මනසට නමක් එනවද නැද්ද? වඩේ කියන නම එනවා. දැන් අපිට මේක තේරුම් ගන්න දැන අඳුරගන්න පුළුවන්. දැන් අපි පාරේ යනකොට නාමලක සුවඳක් ආවොත් සමන්පිච්ච මලක සුවඳක් ආවොත් අපි නාමයේ හඳුරගන්නවද නැද්ද? වඩේ කියන නම හඳුනන. ඊට පස්සේ අපි අර නම හඳුනාගත්ත සමගම අපිට දිවට කෙල උනනවද නැද්ද? වඩේ කරා දිවට කෙල උනා. ඒක පස්සේ දැන් අර පස්සේ වෙලා ඒ වගේමයි. දැන් අපිට වේදනාවක් ආව නැත්නම් දිවට කෙල උනනවා නෑ. ඒක නිසා මේක මේ ප්‍රායෝගිකව තමන්ගේ තුල ඇතිවෙන ක්‍රියාවලියක් මේ විස්තර වෙනවා. වේදනා සංඥා චේතනා පස්ස මනික. දැන් මනසුදාර කරන මේ වඩේක කන්නේ කොහමද? මෙලි කර. දැන් වඩේක හොයන්න යන. වඩේක ගන්නවා. අන්න මේ ඊට පස්සේ එන්නේ. එතකොට අර ගන්න මොනවද? අර රූප, අර වඩේකේ, අර ආපෝ තේජෝ ආයෝ පටිවි මේ ඔක්කොම ඊට පස්සේ දිවට ආයි නැවත ඒ ක්‍රියාවලිය සිද්ධ
වෙනවා. මේ වඩේකේ ගන්ධ මේ රස ගන්ධ
දැන් ඔන්න එතන අනිත් පැත්තට ගැටීමකට ගියා. නාය වාහන. වාහනයෙන් එනවා. දැන් එතන ගැටුමක් තියෙනවා. අර දැන් එතන තියෙන මානසිකාරය මොකක්ද? ඒක තියෙන දෙවෙනි වේගයෙන් ගැටීමේ මානසිකාරය. අර අනිත් පැත්තේ තියෙන ඇලීමේ මානසිකාරය. මේ ඔක්කොම තමන්ගේ හිතේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරයේ විද්‍යා ගැනීමක් නිසා වෙන මොකක්ද? එතන තමයි අපි දෙපැත්තකට දැන් තේරුම් ගන්න ඕනේ මේක තමයි ඉතියේ ගැටුමක් ඇති වුණොත් තමයි ද්වේෂයක් ඇති වෙනවා කිලුටු වෙනවා තමයි ඉතියේ රාගයක් ඇති වුණොත් දැනෙනවා කිලුටු මේ කිලුටු වීම සිද්ධ වෙනවා අපි අර දෙන් කරන්න ඕන දේ නොකළු නොකරන්න ඕන දේ කළු දෙකම කිලුටු වෙනවා
ස්වාමීන් වහන්සේ විතරාගී විත දේශී විත මොහි අරමුණු යම මොනවාදයි පැහැදිලි කර දෙන්න.
විතරාගී විත දේශී විත මොහි කියන්නේ සාමාන්‍ය සුද්ධ පාපු සරල සිංහල භාෂාවෙන් කිව්වොත් හිතේ රාගයෙන් තොර වූ, ද්වේෂයෙන් තොර වූ, මොහයෙන් තොර වූ පිරිසිදු උපේක්ෂිත පවත්වාගෙන යෑම තමයි මේ විතරාගී විතදේශී විතමෝහි. ලෝභදේශ මොහ කියන්නේ රාගය සහිත, ද්වේෂය සහිත, මෝහය සහිත, නැවත නැවතත් රාගය, ද්වේෂය, මෝහය යලි යලි උපදින සිතක් පවත්වාගෙන යන තමා ලෝභදේශ මොහ. නැවත නැවත සිතේ රාගය, ද්වේෂය නෝපදීනවා නම් අනුත්පාදේශ නිරෝධ වෙලා තියෙනවා නම් එතෙන්දී විතරාගී විතදේශී විතමෝහි නැවත කිලුටු නොවන සිත පවතිනවා, පවත්වාගෙන යනවා. සිත පවතිනවා, පවත්වාගෙන යනවා. හැබැයි සිතේ කෙලෙස් කිලුටු ගති උපදින්නේ නැහැ, පවතින්නේ නැහැ, නිර්මාණය වෙන්නේ නැහැ, සලස් වෙන්නේ නැහැ, අරමුණ වෙන්නේ උපේක්ෂාවට කියලා ඒක අර්ථය. ඒක තමයි විතරාගී විතදේශී විතමෝහි.
ප්‍රශ්න දෙකක් තියෙනවා සාමාන්‍යයෙන්. අපට නීතියෙන් හිමි වීමට ඇති දෙයක් ලබා ගැනීමට නීති මාර්ගයට යාම රාග දේශ මෝහ ඇතිවීමක්ද?
එතෙන්දී නීති මාර්ගයට යනවා කියන්නේ අපි යම පංචස්කන්ධයක් උපාදානීය කර ගැනීමට නම් යන්නේ බෑ. නීතිය භාවිතා කළා හරි උපාදානීය කරගන්න හදන්නේ පංචස්කන්ධය. දැන් අපි ඉතමු අපි දැන් ඉඩමක් තියෙනවා. මේ ඉඩම දැන් තමන්ට අයින් වෙලා. හැබැයි තමන් හිතනවා මේක තමන්ට අයිතියක් තියෙනවා. දැන් ධර්මතාවයෙන් මේක කොහොම හරි තමන්ට අයිතියක් නැහැ. නමුත් නමට තියෙනව ඔක්කෙන් තියෙනව වෙන්න පුළුවන් නැහැ. හැබැයි අපි දැන් මේ පංචස්කන්ධය උපාදානය කරගන්න යනවා. තමන්ට යම් ධර්ම ශක්තියක් පුදා ශක්තියක් තියෙනවනම් ඒක නඩු කිව්වත් නොකිව්වත් කොහෙන් හරි ලැබෙයි. නඩු කියලා ඊට පස්සේ අපි බලෙන් අරගත්තට පස්සේ අර දුන්න මිනිහා ද්වේෂයක් ඇති වෙනවා. ඉතින් ඒක නිසා මේක අන්තෝජටා බහිජටා තමයි. මේක අන්තෝජටා බහිජටා.
එසේ ඇතිවන්නේ නම් එවන්න
නිදාසීමක්ද හොඳට කල්පනා කරන්න. මේ සියල්ල සිදුනේ මගේම හොඳට. එහෙමනම් අර නඩුවකුත් නෑ, නඩු කියන්නෙත් නෑ, තරහකාරයෙක් නෑ. දැන් තමන්ට මේ නිවත හරි ගේ හරි මොකක් හරි විනාශ වුණාම ලැබෙන පාඩුවක් නෑ, අලාභයක් නෑ, මොකක්වත් නෑ. තමන්ගේ හිත නිදහස්. තමන්ට කන්න බොන්න තියෙනවා නම් කුඹේට ගන්න නිදහසක් තියෙන. ඒ කාලෙදී ජීවත් වෙලා මේ ධර්ම මාර්ගයේ යනවා නිසා මේකත් හොඳටයි සිද්ධ වුණේ කියලා හිතන්න පුළුවන්, හිතාදාගන්න පුළුවන් නේ නම් ඒ පුද්ගලයා නිවන් කාර්ගය. හැබැයි එහෙම කරන පුද්ගලයෝ අද ලෝකේ නැහැ. තව ටිකක් උපාදානය කරගෙන අල්ලගෙන ඇති කරගෙන ගොඩ ගහගෙන බර පටව ගන්නමයි, කුණු ගොඩ ගහ ගන්නමයි හැබැයි. එච්චරයි කියන්නේ.
ස්වාමීන් වහන්සේ, මනුෂ්‍යත්ව පරිලාභෝ පරම දුර්ලභෝ නම් ලෝකේ ජනගහනේ දිනෙන් දිනම වැඩි වන්නේ ඇයි?
දැන් ඒක මේ ලෝකේ ජනගහනේ වැඩි වීම අඩු වීම යම්නම් කාලවලට සිද්ධ වෙනවා. ඒකට හේතුව දැන් අපි මේ හිතුව ආකාරයට නෙමෙයි මේක ක්‍රියාත්මක වෙනවා. යම්නම් දැන් ධර්මය මතුවෙන්න පුළුවන්කම තියෙන ජනගහනේ වැඩි වෙච්ච වෙලාව. ධර්මය මතුවෙන වෙලාවට බොහෝ දෙවි දේවතාවෝ මේ මිනිස් ලෝකේ ඇවිල්ලා දරුවෝ වෙලා ඉපදෙනවා. ඒ වගේම ඒ කාලේ බොහෝ අය පෞකම් කරලා ගෙවලා අවසාන වෙලා වුණාට පස්සේ නැවත මනුෂ්‍යත්වෙට එන. ඒ නිසා මේක මූද්‍රියලක් වගේ එනවා, වැඩි වෙනවා, අඩු වෙනවා, වැඩි වෙනවා, අඩු වෙනවා. ඒක අපි කාටවත් අපිට කියන්න බෑ. අධර්මයේ ධර්මයේ දෙකේම මිනිස්සු වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. හැබැයි මේක යම් නියාම ධර්මයක් තියෙනවා. ඒ නියාම ධර්මයට අනුවයි මේ ධර්මයේ මතුවෙන්නේ එන කාලෙක ජනගහනය වැඩි වෙනවා. ඒ වගේම ධර්මයේ අධර්මයට ගියාම අධර්මයෙන්ම මිනිස්සු විනාශ වෙලා ජනගහනය. ඔය දැන් බලන්නකො කොරලා කිබෝලා වෛරසයෙන් අර රෝග වලින් මේ රෝග වලින් ඊට පස්සේ නොයෙකුත් යුද්ධ කෝලාහල වලින් තව නොයෙකේ ලක්ෂ ගණන් කෝටි ගණන් ඒ වගේම සමාව ධර්මයේ කොයි තරම් ලෝකෙ මැරෙනවා. හැබැයි ඒ තව තවත් මිනිසුත් ඉපදෙන. එතකොට ධර්ම මාර්ගය යනකොට වේලා යනවා, අධර්ම මාර්ගය කොට සම්භාව ධර්මයේ මොන හේතුවක් නිසා විඤ්ඤාත නැහැ. ඒක ධර්මතාවය. ඒක ධර්ම නියාමයට අනුව සිද්ධ වෙනවා. ඉලක්
අරහතුන් වහන්සේ 5000ක් කල 5000ක් කල යන දෙකේ තේරුම ඇති වෙනස
පැහැදිලි කරලා. 5000ක් නිසා 5000ක් නෙමෙයි. දැන් අද පද කර්ම විදිහට 5000ක් කියන්නේ 5.4 වෙනි 3යි 5.3 5000. එහෙම එකක් නෙමෙයි මේක. මේක 5000. 5 කියන්නේ 5 කෝණා කියන එක. එහෙම නැත්නම් 5 කියනවා. මොකද්ද 5 කියන්නේ? මනස. දැන් මනස 5 කෝණයට පුණුවන් කාලේ තමයි ඉදම්කෝ 5 වික්කවේ දුක්ඛං අරිසත්‍යං ආදී වශයෙන් කියලා තියෙන්නේ. මේ චතුරාර්ය සත්‍ය හේතු කොටගෙන මනස කෙලෙස් කපන්නද පුළුවන් ආකාරයට පණ කියන්න, පණ පුවන්න, පණ මතු කරන්න පුළුවන්. දැන් මේ මොට්ට වෙලා තියෙන මනද, මලකට ගාලා තියෙන මනද, අර විරජන් ගීත මලන් කියන රට වෙනවා පණ බෙන්ද පණ තිබ්බේ ඔය ධම්මට කපාගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා ඒ පණ පෙව්ව පණ තිබ්බ මේ චතුරාර්ය සත්‍ය මතු කරගත්ත එක කෙලෙස් කපන්නට උපකාර වන ආකාරයට සීමාවක් නැතුව දිගු කාලයක් පවතිනවා දහසක් ඉන්නේ ඒ අන්නේ. එනිසා චතුරාර්ය සත්‍ය පණ පිහිටවා තියෙන කාලයක් පණ දහසක් කියලා තිබුණා. නැතුව මේ කියන 5.3 කියන 5000 නෙමෙයි මෙතන කියලා. චතුරාර්ය සත්‍ය පණ පිහිටවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන් මිනිසුන් ජීවත් වෙන ඉන්න කල ජීවත් වෙන කල මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට සීමාවක් නැති කාලයක් තියෙන එක තමයි පණ දාස.
ස්වාමීනාන්දේ කලින් ධර්මනා පරිදි මම හිත පිළිමියක් වාගේ භාවනා කරලා නින්දට පෙර ඇඳල කිය මොහොතේදී අවදි වන්නට පෙරද මෙසේ භාවනාවේ යෙදෙන්නේ. ස්කන්ධ වශයෙන්, ඉන්ද්‍රිය වශයෙන්, විඥාන වශයෙන්, ධාතු වශයෙන්ද ත්‍රිලක්ෂණ භාවනාවද අසුර වර්ණානුස්ති බුද්ධානුස්තිය මෙත්තානුස්තිය භාවනා පුරුද්ද වශයෙන් මෙනෙහි කර සීලෝ ඥාතීන්ට දෙවියන්ටද සීලෝ සත්‍යයට පෙරදී අනුමෝදන් කරන්නේ. අනතුරු වහන්සේගේ ඉගෙනීම පරිදි සත්‍යක්‍රියාවද කරන්නේ. තරහ කාලේ මෛත්‍රී භාවනාව කරන යනුවෙන් ඔබ වහන්සේ දේශනාවේ සඳහන් කරද්දී ඒද කරන්නේ. ඔබ වහන්සේගේ සිරි බුද්ධ ධර්මයේ අසා දැනගත් දවසේ සිට ඉහත සඳහන් කළ පරිදි මෙලිහි කිරීම හරිද වැරදිද ප්‍රතිපලයක් තිබේ. කරුණාවේ පහදා දෙමි. ඉතා ගෞරවණීය ඉතාසි.
ඔය ඔක්කොම විවිධව කරනවා නම් හරි. ඒක වැරද්දක් නැහැ. දැන් මේ ප්‍රශ්නේ මේ පිළිතුරේ තිබුණේ මේක පිළිතුරක් ප්‍රශ්නයක් නෙමෙයි. මේ තිබුණේ තරහ කාලාම මෛත්‍රී කරනවා විතරයි කියන්නේ. හැබැයි ප්‍රියදේ දැලෙන රාගයක් ආවම අසුභානුසුතිය වඩනවා කියලා තිබුණේ නැහැ. ඒ වගේම මානයක් මෝහයක් මැනීමක් වැඩිසිය මැනීමක් ආවම මරණානුසුතිය අසුභානුසුතිය බුද්ධානුසුතිය වඩනවා කියලා තිබුණේ නැහැ. ඒකත් කළොත් අංග සම්පූර්ණ. එතකොට ඒක කරන්න ඕන ඔය චතුරාර්ය කරන්න ඕන මෙත්තානුසුතිය අසුභානුසුතිය මරණානුසුතිය බුද්ධානුසුතිය දවසේ පැය 24 තුන කොයි වෙලාවෙ හෝ තමන්ගේ හිතට දැරණි අරමුණා රාගය අරමුණා ද්වේෂය අරමුණා මෝහය අරමුණා හිතේ උපත ලබලා අනුසය උපදින්නට එන අවස්ථාවකදී මේ අනුසතිය අතර භාවනා කරලා අනුපස්සනා අතර කරලා අනුසය නානුසය චිකරස්තත්වයට පත් කරන්න. එක්කලා නම් හරිද?
තමන් ඉපදින්න පෙරත් ලෝකය තිබුණා. තියෙන ලෝකයයි ලෝකයේ ජීවත් වන්නේ. මරණ පස්සේ ලෝකයේ තියෙනවා කියන දර්ශනයේ ඉඳගෙන ඕක ඇතුලේ දුක නැති වෙන්නේ කියලා බැලුවට දුක නැති වෙන්නේ නැහැ. අප හිතාගෙන ඉන්නේ තියෙන ලෝකේ අපි ඉපදිලා ඉන්නවා කියලා. ඉතින් අපිට ලෝකය නිරෝධ කරන්න බෑ. මෙම ප්‍රකාශයේ වළංගු කොට විස්තර කරන මෙන් කාරුණිකස.
දැන් ඕක ලෝක විකල්පිය. බුදුහාමුදුරුවෝ තුන් ලෝකයක් පනවා වදා. කොහෙද මේ බුදුහාමුදුරුවෝ පැනවූ පරමාර්ථ තුන් ලෝකය? කාමාවචර ලෝක, රූපාවචර ලෝක, අරූපාවචර ලෝක. ඔය තුන් ලෝකේ තියෙන්නේ කොහෙද? මේ අඳුර තියෙන තමාගේ බඹයක් වමන වූ ශරීර කූඩුව තුළ. දැන් ඒ අඳුරෙන් මුවා වූ අඳුරු වූ පුද්ගලයා මේ සම්මත ලෝකයයි ලෝකය කියලා. නමුත් ආර්යයන් වහන්සේ මේ ධර්මයේ දැනගත්ත පුද්ගලයේ මේ බාහිර ලෝකය වෙනස් කරන්න යන්නේ නැහැ. මේ අධ්‍යාත්මිකයෙන් තමාගේ තියෙන මේ කාමාවචර, රූපාවචර, අරූපාවචර බව මේ චර බව නැති කිරීමෙන් මේ අඳුර දුරු කරන්න යනවා. ඒ දුරු කරනකොට මේ තමන්ගේ හිතේ තිබුණු අඳුර ඉවත් වෙලා අලෝකෝද පාටි විද්‍යා උද පාටි පඤ්ඤා උද පාටි ඥානං උද පාටි චක්කං උද පාටි වෙනවා. ඉතින් ඒක නිසා මේ අපිට බාහිර ලෝකේ තියෙන අඳුර වේදනාව දුක අයින් කරන්න හැබැයි අධ්‍යාත්මික වශයෙන් අපේ තියෙන චරමව අයින් කළාම චර නම් කළාම බෞද්ධයන් පුළුවන්ව හොඳටම තේරුම් ගන්න හැකියි. ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. චරමව චරමව තියෙනකම් චර කියන්නේ චරි සාර බව. මේ අපි සංසාරයි කියලා චරි සාරන. ඒක තමයි චර බව. ඒ චර බව අපි චර නම් කරන්නේ. ඒකෝ බෞද්ධ ගමනට පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි මේ රිය ගමන පවත්වාගෙන යන්න අනාරිය පරිදේශනයක් කරනවා. අනාරිය පරිදේශනයක් කරන හැම අවස්ථාවකම චර බව තමන් උපදවා නිර්මාණය කරන මේ ගමන වේගයෙන් යනවා. මේ ගමන නවත්තන්න නම් ඔය චර බව තමන්ගේ හිතේ රෝද ගැනීම තමයි චර බව. විරෝධ කිරීම තමයි චර නම් කිරීම නැති වෙන මොකක්වත් නෑ.
සංඥා වේදිත නිරෝධ සමාපත්තිය යනු කුමක්ද පහදා දෙන්න.
සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියන්නේ සම්මාපත්තියක් මේක සංගලි මිදී නිදර්ශන තත්ත්වය මේ සංඥාවට වේදනාවක් උපදිනවා. දැන් හැම පුද්ගලයෙකුම සංඥාව නිසා ඔය පංචස්කන්ධයේ පිළිපදව රූප වේදනා සංඥා සංකාරය මේ සංඥාව නිසා වේදනාවක් උපදිනවා. මේ වේදනාව අපි මේ වේදිත තත්වය රෝධිගේ රෝධ නොකැපුවාම මේ සංඥාවෙන් ලැබෙන වේදනාව වේගය ආවේගය අපි නවත්ත ගන්නවා. එහෙම නැත්නම් ඒකගේ රෝධ ගහන්නේ නැහැ. රෝධ ගහන්නේ නැති වුණාම අපි තුල ඇති වෙනවා විවේක නිශ්චිත විරාග නිශ්චිත විරාග නිශ්චිත නිරෝධ නිශ්චිත රෝසක පරිණාමී තත්ත්වය. ඒ අනුව සංඥා තියෙනවා සංඥාවෙන් වේදනාවක් නැහැ. වේදනාව නිරෝධ කළා. ඒ නිසා සම්මාපට්ඨියට පත් වෙලා අපිට ඉන්න පුළුවන් කාලය ගන්න පුළුවන්. ඒ නිසා මේ මෙතන සංඥා නැති කිරීමක් නෙමේ විග්‍රහ වෙන්නේ. වේදනාව සුව වේදනාව දුක් වේදනාව අදුක්කම අදුක වේදනාව තුනම අපි නිරෝධ කරනවා. එහෙම නම් ඒ වේදනාවට අපි ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. උපේක්ෂිතෙන් ඉවසලා විමසලා ඒ සංඥාව දැන හඳුනාගෙන ඒ සංඥාවට නොඇලී නොගැටී මුලා නොවි සම්මාපච්චියේ ඉඳීම තමයි සංඥා විරෝධ සංඥා වේදිත නිරෝධ සම්මාපත්තිය කියන්නේ. ඒ නිසා මේ සංඥාව නැති කිරීම නෙමෙයි. සංඥාව තියෙනවා. සංඥාවෙන් උපදින වේදනාවට ප්‍රිය වේදනාවට ඇලෙන්නේ නැහැ, අප්‍රිය වේදනාවට ගැටෙන්නේ නැහැ, අදුක්කම අදුක වේදනාවට මුලා වෙන්නේ නැහැ. ඒ තුනම නැතිකොට උපේක්ෂිතව පවතිනවා. ඒ වගේම සඤ්ඤා වේදිත නිරෝධ සමාපත්තියේ යම් කාලයක් ඉන්නට පුළුවන්. ඒකෝ සම්මාපත්තියක් වෙනවා. සම්මා කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මොහේ තුනේම තොර වූ විදී නිදහස් වූ තත්ත්වේ තමයි සම්මාපත්තිය.
දසෝන් වහන්සේ පටි සංකාන යන්න පහදා දෙන්න.
පටි
සංකාන
පටි සංකා කියන්නේ කාන කියන්නේ ඒක නැති කිරීම. පටි සංකා කියන්නේ පටි සංකා යෝනිසෝ මනිකාරය. දැන් පටි සංකා කා කියන්නේ කපලටා සිංහිනවා කංගනේ කරන මොකද්ද සම්බන්ධතාව. මොකක් මොන සම්බන්ධතාවද මේ සංසාරයේ බැඳෙන පටි මේ පටිච්ච වෙන එක. එනිසා පටි සංකා යෝනිසෝ මනිකාරයෙන් ඉන්නවා කියන එක මග ඵලයක් ලබන්නට උපකාරී වෙනවා. පටි සංකා න කිව්වනම් ඒක අනිත් පැත්ත. නැත් ඒක කරන්නේ නැහැ.
පටි සංඛාර කිව්ව.
කාර්යයනේ පටි සංඛා කියන්නේ. කාන්තේ කියන්නේ කාර්යයේ ක්‍රියාවයි. ඒක සංඛාර වෙනවා. කියන්නේ පටි සංඛා යොමු
ඇතිවීම පහදා දෙයි. යෝනිසෝ මනසිකාරය ඇතිවීම පහදා දෙයි.
දැන් තමන්ගේ හිතට එන අරමුණ හේතුඵල ධර්මයට දහගලපා බලා හේතුව වැරදි නම් ඉවත් කිරීමක් හේතුව හරි නම් පාවිච්චි කිරීමක් ඒ වගේම විනයට රසඳා බලා ණයන්ගේ නිදාසීම හරි බව ණයනනම් අනුකම්පාවෙන් මිදී නිදාසීම හරි බව තේරුම් ගැනීම තමයි යෝනිසෝ මනසිකාරයෙන් කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. ඒකෝට හේතුඵල ධර්මයේ නැතුව මේ ණයවීම පිළිබඳව නොබලා කිසි කෙනෙකුට මේ කියන මේ නිවන් මුක්ත උපකාර වන ආකාරයට යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න බෑ.
සරණාගමන සම්පූර්ණ යන්නේ සමහර දේශකයන් වහන්සේලා ප්‍රකාශ කරන්නේ වැඩි අවුලින් සරණාගමන යනු සරණාගමනයේ කිරීමයි ආගමනයේ යනු පැමිණීමයි එවිට සරණට පැමිණීම අදහසයි.
දැන් මොක මේ පස්සේ කාලෙක එක එක අය බුද්ධාගමෙන්දි හදාගත්ත වචනය. දැන් සම්පූර්ණම් කියන එක හරි වචනය. සම්පාදායයක් කිරීම දැන් අප්‍රමාදයෙන් රම්බත් දැන් ඔය සරණාගමනම් සම්පූර්ණම් ඊට පස්සේ තව කැලක් තියෙනවා මොකද්ද අප්‍රමාදයෙන් සම්පාදිත. එතකොට මේ සම්බන්ධතාවය තේරුම් අරගෙන මේ සම්බන්ධතාවයෙන් මිදී නිදහස් වීම තමයි ප්‍රසම්පන්න ප්‍රණම්පජීවිති සම්පදා අප්‍රමාදයෙන් රම්බත් සුගාතේ දබ්බා මේ ආදී සියලුම වචන වලින් කිව්වේ මේ සම්බන්ධතාවයේ සංසාර සම්බන්ධතාවයේ සාරය කියලා තමන් හදාගත්ත නිර්මාණය කරගත්ත සම්බන්ධතාවයෙන් නිදී නිදහස් වීම තමයි වෙන වෙනමවත් නෙමෙයි. ඔය සම්බන්ධතාවයේ තියෙන තාක්කල් නිවරක් නැහැ සංසාරය කියලා ගන්න යන්නේ. ඒ නිසා ඔය දැන් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ පස්සේ කාලේ වෙනකොට තම නොයෙකුත් වචන එකව ගොල්ලා මේක වෙන වෙන ආකාරයට හැබැයි මේකේ අර්ථයක් තියෙනවා හොඳට තේරුම් ගත්තා. ඒක නිකන් සරණාගමන සම්පූර්ණ අපරාධයෙන් සම්පදේටත් බං අරගෙන මේවා කියන්නේ මේකයි. නමුත් මේක ඇරියට අර්ථ ධර්ම තේරුම් ගත්තොත් සංදේශනාව තේරුම් ගත යුතුමයි. සංදේශනාව තේරුම් නොගෙන මේ සම්බන්ධයේ විදී නිදහස් වෙන්න බෑ. මේ සංදේ නිරෝධ කරන්න බෑ. මේ සංදී වීම විසන්දි කරන්න බෑ. මේ සංකාරය විසංකාර කරන්න බෑ. මේ සම්වට්ට විවට්ට කරන්න පුළුවන්කම සම්පාදයේ තඹ සම්පාදා ඉවත් කළා අස්කරන සම්බන්ධතාවයේ පහදා දැනගෙන තේරුම් අරගෙන ඒක මුදෙන් ඉවත් කරනවා කියන තමයි සම්පාදයේ තඹ. හරි
සරණාගමන
සම්පූර්ණම් කියන්නේ බුද්ධ සරණං ගච්ඡාමි ධම්මං සරණං. ඒක තමයි ඒක කියන්නේ කියලා.
සරණාංශ පාණ යනු සංස්කෘතික වචනයකි. සමහර දේශකයන් මෙය වරදවා වටහාගෙන මත්පතුන යනුවෙන් ප්‍රකාශ කරන අවස්ථා ඇත. පාණ යන සංස්කෘතික වචනය නිදියාවිට පැන් යනුවෙන් අර්ථ දැක්වේ. එසේ නම් මධ්‍යසාරයේද පැන් වර්ගයකි. මේ ගැනද පැහැදිලි කර දෙනු මැනව.
පාණ කියන එක සිංහල කියනවා මාර්ගික් කියනවා සංස්කෘතික් කියනවා තානහුත් ආදාරයක් කියන එකම පාන කියන්නේ උරා බොන පානය කරන. දැන් අපි පානින් කියන්නේ මොකද? පානය කරන නිසා. පාන කියන්නේ මොකද? පානය කරන නිසා. ඉතින් ඒක නිසා මේක මාර්ගික් භාෂාවක් කියනවා සිංහල භාෂාවක් කියනවා සංස්කෘත භාෂාවක් කියනවා මේ පෙරදිග භාෂා බොහොම එකක බොනවා උරනවා පානය කරනවා මේ ඔක්කොම තියෙනවා. ඒකෙන්දා ඒක අපි මේ යාම ආකාරයක මේ හොඳටත් පුළුවන් ගන්න හරකටත් යන්න පුළුවන් ධර්මයටත් ගන්න පුළුවන් අධර්මයටත් ගන්න පුළුවන්. මේක බලන ක්‍රමයන් තම පාණී කියන එක තේරුම් ගන්න.
සරණාංශ බුදුරදුන්ට කර්ම විපාක දෙනවා. නම් පෘථග්ජන අපවිනි අයට විපාක දීමක් එලෙස නම් මෙම මෙහි ඇති සත්‍යතාවය කුමක්ද?
හේතුඵල කාට කවදාම ඵල විපාක දෙනවා. දැන් මුගලන් මහ රහතන් වහන්සේ අතීතයේ කළ දෙයක් මේ අරහත්ත්වයට පත් වුණාට පස්සේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ වුණාට පස්සේ මරණයට පෙර වැය කරන්නට සිද්ධ වෙනවා සිද්ධ වුණා. ඒක නිසා යම් යම් කර්ම ශක්තිය මරණයට පෙර පින්නන පාන්නට පෙර පැවැත්ම අවසන් කරන්නට පෙර ඔයදී ඕ වැය කරන්නට සිද්ධ වෙනවා කියන එක තමයි මේක තියෙන්නේ. තවදක් තියෙනවා.
10ක්
ආනන්තරේ කර්මය කුමක්ද මෙය පහදා දෙන්න. ගන්ධප්ප අනාගාමී අය අරියත් වන්නේ
කොහොමද?
ආනන්තරේ කර්මය
ආනන්තරික
කර්මය කුමක්ද?
මේ ආනන්තරික කර්ම වර්ග දෙකක් තියෙනවා. ආනන්තරික පාප කර්ම, ආනන්තරික කුසල කර්ම. ආනන්තරික පාප කර්ම කියන්නේ අන්තරික අපරාප නොමැතිවම මේ පාපය කළාට පස්සේ අපරාප නොමැතිවම ඵල විපාක දෙන පාප කර්මයකට කියනවා ආනන්තරික පාප කර්ම කියලා. අන්තරික පාප කර්ම. ඒ කියන්නේ මාව ගැනීම, පියා ගැනීම, අරාධනා කියලා ගැනීම, බුදුහාමුදුරුවෝගේ ලේඛන වීම සහ මේ ධර්මයේ විකෘති කරන සංඝ බේදය. ඒක තමයි ආනන්තරික පාප කර්ම තමයි. ඒවා කළාම අපරාත් නොමැතිවම ඒ ඵල විපාකය අවසන් වන තුරුම සිරස්ව ඉන්න බෑ. තිරස්ව සතර ආපායේ ගත කරන්න සිද්ධ වෙනවා. තිරස් කියන ධර්මයටපත් වෙන්නේ සිරස් කියන්නේ උස ඔළුව උසන්න පුළුවන්. ඔළුව ඉස්සුවොත් මේ ධර්මය අහන්න පුළුවන්. ඒ නිසා එහෙම එකක් ඉන්න බෑ වෙන්නේ නැහැ. අර සතර පායෙන් ගත කරන්න සිද්ධ වෙනවා. ඵල විපාක දෙනවා. ඒකයි ආනන්තරික පාප කර්ම. ආනන්තරික කුසල කර්මයේ කිව්වේ සෝතාපන්න සතරගාමී අනාගාමී කියන අතර අතරක් නැතිවම නියත වශයෙන්ම නියත සම්බෝධි පරායනෙම නිවන කරාම අරහත් ඵලයෙන් නිවන් දැකගෙනම පැවැත්ම අවසන් කරන්නට උපකාර වන කුසල කර්මයක් තමයි ආනන්තරික කුසල කර්ම. අර දෙපැත්තම හොඳට තේරුම් ගන්න ඕනේ. ආනන්තරික කුසල කර්මයක් තියෙනවා, පාප කර්මයක් තියෙනවා. දැන් කවුරුත් දැනගෙන තියෙන්නේ පාප කර්ම විතරයි. නමුත් කුසල කර්මයක් තියෙනවා. සෝතාපන්න මාර්ගයෙන් ඵලයටපත් වුණොත් ඒ පුද්ගලයා නියත සම්බෝධි පරායනෙම නිවන් දැකලා අරහත්ත්වයටපත් වෙලා මා අවසන් වෙනවා. ආයි කිසි දවසක අපාය යන්න, චතර අපාය යන්න, වැරි තැනකට නරක තැනකට යන්න එක ආනන්තරිකයි. අරහත් ආනන්තරි අන් අන්තරික කියන එක තමයි අතරක් නැතුවම ඵල විපාක දෙනවා කියන එක තමයි
තියෙන්නේ. ගන්ධබ්බ අනාගාමි අය අරිහත් වෙන්නේ කොහොමද?
ඒක දැන් සියලුම අවශ්‍ය කර්ම සම්පූර්ණ වුණාට පස්සේ නැවත අලුතෙන් රාග භව ද්වේෂ භව මෝහ භව උපදින්නේ නැත්නම් ඒ පුද්ගලයා නියත වශයෙන්ම නිවන් අවබෝධ කරගන්නවා. මේකට උදාහරණයක්ත් දීලා තියෙනවා ත්‍රිපිටකය. දැන් අලුතට තියෙනවා ගිනි පුපුරක්. මේ ගිනි පුපුරට අපි ඉන්ධන දාන්න නැත්නම් පෙට්‍රල් දාලා මොකවත් අහුවෙන්නේ නැත්නම් දැවෙන්න දෙයක් අහුවෙන්නේ නැත්නම් කෙලෙත් තමයි දැවෙන්නේ. ඒ නිසා ඒ ගිනි පුපුර යම් කිසි කාලයක් තුල එහෙමම තිබිලා නිවෙන පැත්තටමයි යන්නේ. ආයිපත් වෙන පැත්තකට පත්තු වෙන්න බෑ, වැඩි වෙන්න බෑ. ඒ නිසා ඒ ගිනි පුපුර යම් කාලයකට පස්සේ ඉබේම ගිනි පුපුර නිවී යන්න ආසේ අර අනාගාමී ගන්ධබ්බකත්වයටපත් වූ පුද්ගලයා නිවන කරාම යන්න ගමනක් යන නිසා අර ආනන්තරික බලෙන් ඒ පුද්ගලයා ඒ ගිනි පුපුර නිවී යන්න ආසේ රහත් ඵලයටපත් වෙලා නිවන් දකින්න. එච්චරයි. කායයක් උදවක් උපකාරයක් අවශ්‍ය නැහැ. කිසි තමන්ම ඇති කරගත්ත ඒ ශක්තියෙන් ඒ මඟ බලෙන් ඒ පුද්ගලයාට නිවන් දකින්න ලැබෙනවා.
සාමණේර වහන්සේ ද දේවදූත සූත්‍රය කියලා එකක් තියෙනවද?
තියෙනවා. දැන් දේවදූත කියන්නේ තමන්ට යම් පණිවිඩයක් දෙනවා. හොදට හෝ නරකට. දැන් අපි හිතමු දැන් මේ මෙතන ඒ වගේ බොහෝ තැන්වල දැන් තමන්ගේ ගෙදර බොහොම රුතලී සිටිය තරුවේ එවනනම් යම් කිසි කෙනෙක් එක පාට බොහොම හොඳට හොඳ දරුවෙක් ඇවිල්ලා යම් වයසකදී එක පාට මැරෙනවා. මේ මොකද මේ මේ කවුද මේ පණිවිඩය දෙන මේ දේවදූතෙක් ඇවිල්ලා මේ පණිවිඩයක් කියලා මතක් කරලා දුන්නා. මේ කොච්චර කොහොම වුණත් මේක මැරෙනවා, කොයි වෙලාවෙම මැරෙනවා. දැන් ඒ දෙමව්පියන්ට කොහේ ඥාතියන්ට ඇස්සැරෙන්නේ කොයි වෙලාවෙ? මෙන්න මේ දේවදූතයා පණිවිඩය දෙනකම් ඒගොල්ලන්ට ඇස්සැරෙන්නේ නැහැ. මේක තමයි නිමි. ඒ වගේම අනිත් පැත්තට ඔය දේව ඔය නිමිත්ත මාන දූතේ කැටිලත් එන්නේ. ඉතින් ඒක නිසා දැන් යම්කිසි කෙනෙකුගේ තවත් බොහෝ අයගේ දඩුවෙක් හම්බ වෙනවා. ඒ දඩුවා අංග විකලා. මෙතෙන්දී දේවදූත සූත්‍රයක් මේ දේවදූතේ කැවිලා පෙන්නවා. අපි මේ කරපු කර්මයක් නිසා තමයි දැන් ඔක්කොම දුක් විඳින්නේ. ඒකත් අමලතාවතුලට මේ කර්ම ආභෝධ කරගන්න පුළුවන්. ඒ වගේ ඔය සතර වෙන නිමිතිම දේවදූත සූත්‍රය. තමන්ගේ දැන් කවුරු හරි වයසට ගිහිල්ලා තමන්ගේ බොහොම ආදරෙන් සිටිය ආච්චි අම්මා සීයා මැරලා ගියාම ඒ දේවදූත සූත්‍රය. ඒ දේවදූත සූත්‍රය. ඉතින් ඒක නිසා මේ ලෙඩෙක් දැන් අපි හිතමු කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳ හොඳට බොහොම හොඳ ගිහිල්ලා එකපාරට ලෙඩ වෙනවා. හොඳ කරන්නේ බැරි දක්වා ඒ දේවදූතු. දැන් කාණ මේ දේවදූතේ මේ දේවදූත පණිවිඩය කියන අර ඉතුරු ඉන්නා මෙන්න මේ වගේ වෙනවා. කාට මේ වගේ වෙන්නේ ඉඳ තියෙනවා. මේක තමයි දේවදූත සූත්‍රය. දේවදූත සූත්‍රය ඒ වගේ
තමයි.
ඒ වගේ තමයි ඔය සියල්ලුගේ ඒ මොන මේ දැන් අපිට වුණා මේ හැම කෙනෙක්ම හැම කවුල කරන යම් යම් අය නිසා එක පාට පෙනී ගිහිල්ලා යම් පණිවිඩයක් දීලා යන මැරලා යන මෙමු මේ දේවදූත එක්කයි කියලා මේ මේ ආකාරයට මේ අනිත් දුකකට තේරුම් ගන්න ඕන.
දුන් දේ දුරු කරනවා, දුන්න දේ නැති කරනවා, දුරු කරනවා.
සතර අපාය පැහැදිලි කරලා
සතර අපාය තිරිසන් අපාය, තිරස්තින අපාය, භූත අපාය, වේද අපාය, නිරය කියලා හතරක් තියෙනවා. තිරිසන් අපාය, භූත අපාය, වේද අපාය, නිරය. නිරසත්තු කියන්නේ ඒ කියන්නේ නිරසත්තු කියන්නේ දැන් මේ හිරු සඳු දකින්න පොළොව උඩට එන්න බෑ. පොළොව යටමයි ඒ අය ඉන්නේ. ඒ කියන්නේ නිරසත්තු. එයාට කිසි දවසක ඔය අගාධවල ඉන්න මූදේ ඉන්න අගාධවල ඉන්න මාළු අගේ සත්තු ඉන්නවා. පොළොව යට ඉන්න නොයෙකුත් සුද්ධජීවී පණුව නොයෙකුත් සත්තු ඉන්නවා. එයා නිරේ. එයාට ඔළුව උසන්නම බෑ. ඉරාණ සඳු දකින්නම බෑ. මේ ස්වභාව ධර්මයේ යම් ශක්තියක් උරා ගන්නම බෑ. බලා ප්‍රයෝජනට ගන්නම බෑ. එය නිසත්තු. නිරය කියන්නේ ඒක.
ඝන සංඥාව හා ධ්‍රුව සංඥාව පැහැදිලි කර දෙන්න.
ඝන සංඥාව කියන්නේ අපි කෙනෙක්ව ගහක් කොළක් ගලක් ගයක් මෙහා දිගට ඇත්තා වූ පුද්ගලයෙක් සත්වේ අපි දකින්නේ පුද්ගලයේ පුද්ගල ස්වරූපයෙන් ඝන සංඥාවක් ඇති. නමුත් මෙතන මේ පුද්ගලයා තුළ තියෙන ආකෝ තේජෝ වායෝ පරිදි මේ සෙල වෙලා භ්‍රමණය වෙලා මේ සෛල ඔක්කොම නැතිලා වයසට යන මරණය කරා යන මේක තේරුම් ගත්තොත් අන ඝන සංඥාව දුරු වෙනවා. මේ හේතුකල් පරම්පරාව ගෙනියන බව තේරුම් ගත්තොත් අන දුර සංඥාවෙන් මෙන් වෙන පුළුවන්කම තියෙනවා. ඒක තමයි ඒක තේරුම් නොගැනීම තමයි අපි සත්ව බුද්ධල ආකල්පයක් හැඟීමක් අරණක් සංඥාවක් අපිට තියෙන්නේ. තියෙනකම් අපි ඒ සත්‍ය රචනයි ප්‍රියයි මනාපයි කෝප්‍රියයි අමිදි අමනාපයි විරුද්ධකාරය තරාකාරය ඥාතිය මේ ආදී වශයෙන් අපි වැඩිදී මනිනවා. නම් එහෙම මනින්නේ නැහැ. මේ ඝන සංඥාව දුර සංඥාව ඉස්තරේ තියෙන්නේ ඉවත් වෙලා යථා භූඥාන දර්ශනේ ඇත්ත ඇති ඇතිද තේරුම් ගත්ත ගමන් ඒ වෙලින් මේ මොහොතේන එකින් ගත්ත නිවනට උපකාරයි.
ස්වාමීන් වහන්ස අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිපාණ යන වචන පහදා දෙන්න.
බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මයට බුද්ධ ශ්‍රාවකයෙකුට අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා නානා ආකාරයෙන් 36 ආකාරයෙන් විග්‍රහ කරන්න පුළුවන් බව පටිසම්භිදා මඟ ප්‍රකරණී විග්‍රහ කළ තියෙනවා. ඒ බුද්ධ ඥාන. එනිසා නානා අර්ථයක් තියෙනවා, නානා ධර්මයක් තියෙනවා, නානා නිරුක්ති තියෙනවා, නානා පටිසම්භිදා විග්‍රහයන් තියෙනවා. මේකෙන් මම එකක් විතරක් විග්‍රහ කරන්නම්. අර්ථ හයක් තියෙනවා. සම්මතාර්ථය, පරමාර්ථය, ලෞකිකාර්ථය, ලෝකෝත්තරාර්ථය, පනාගත්ත පඤ්ඤාර්ථය සහ හේතුඵල කර්මයට අනුව ධර්මාර්ථය. ඒ නිසා මේ නිවනට උපකාර වන අර්ථක් තියෙනවා, පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර වන අර්ථක් තියෙනවා. මේ දෙකම තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන අපි නිවනට යන මඟ නම් ඒ ධර්මාර්ථයේ ලෝකෝත්තරාර්ථය අනුගමනය කරන්න ඕන. ඒ වගේම ලෞකිකත්වයේ අතර මඟ නම් ලෞකිකත්වයේ පනවාගත්ත සාමකාර්ථයේ පඤ්ඤාත්ත්‍යයේ අල්ලගෙන සදපරමනෙට මේ පැවැත්ම පවත්වාගෙන යන්න පුළුවන්. මේ වගේ මේ අර්ථ ධර්ම නිරුක්ති පරිසම්මිතා කියන එක විවිධ ආකාරයෙන් 36කට විග්‍රහ කරලා බුද්ධඥාන කොටේ තියෙන 36ම මේ 36 ආකාරයෙන්ම තේරුම් ගන්න පුළුවන් වෙනවනේ, විග්‍රහ කරන්න පුළුවන් වෙනවනේ. එහෙමනම් ඒ මුදලට පුළුවන් සුපිරි විග්‍රහයක් ශක්තියකින් මේ බුද්ධ වාසිතේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු බොහෝ වචන වලට බුද්ධ වාසිතේ අර්ථ ධර්ම නිරුක්ති පරිණාමිකා විග්‍රහ කළා. නිවනට උපකාර වන දේ තියාගෙන නිවනට උපකාර නොවන දේ කියලා පැහැදිලි කළා. ඒ වැන්දුවත් වෙන පුළුවන්. ඒක තමයි සිම්ප්‍රිසිියා ලක්ෂිය කියන්නේ අර්ථ ධර්ම නිරුක්ති පරිසම්පදා විග්‍රහ කරනවා.
ස්වාමීන් වහන්සේ බව නිරෝධ කළ හැකි වූවත් ගති නිරෝධ කළ නොහැකිද කරනවෙන් පහදා දෙන්න.
ගති නගති කරන්න. ගති තව නොයෙක් ආකාරයට ගති කියන එක අපි ගත්ත දෙයක්, ඇතුළට ගත්ත දෙයක්. ඇතුළට ගත්ත දෙය කියනවා අරගෙන ඉගුණාට පස්සේ ගති. මේ ගති දුගති වෙන්න පුළුවන්, සුගති වෙන්න පුළුවන්. ඒවා විගති. ඒ ගති වලින් වෙන් වෙන්න පුළුවන්. ඒ ගති වෙන් කර නැවත අවිගති වෙන්න පුළුවන්. ආ විගති. ඒ වගේම නගති වෙන්න පුළුවන්, අනගති වෙන්න පුළුවන්, අනාගන්න පුළුවන්. ඒ වගේම මේ ගති රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය කියන ගති කුරුදු තුන හිතෙන් සාමලින්ම නැති කර අන්නේ පුද්ගලයා නගති කියන තත්ත්වයට පත් වෙනවා. දැන් චතුත්තර නිපාතයේ අනුත්තර නිකායේ තියෙන සූත්‍රය නගති සූත්‍රය, නගති. ඒ පුද්ගලයා තමයි රහතුන් වහන්සේ. ඒ පුද්ගලයා තුළ රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය රලින් ප්‍රතිනේ නැති ආකාරයටම මේ ගති විතෙන් ගත් කරලා අත් කරලා දුන්නා අයින් කරලා අත් කරලා. ඒක තමයි මේ නිවන වෙන මොකක්ද නෙමෙයි. ඒකට ගති තමයි පැවැත්ම, නගති තමයි අපවැත්ම. ගති තමයි ආරිතත්වේ, මේ අනාරිතත්වේ. නගති තමයි ආරිතත්වේ. වෙන මොකක්ද මේ වේග දෙපැත්ත.
සෝඥානස සසල චක්‍රයට අලුතින්ම ජීවේ එකතු වේද?
නෑ. මේක පිළිබඳව උගාක් ලොකු විස්තරයක් කරන්න ඕන. මේ පැවැත්ම තුළ මේ චක්‍රාවාට දසදහසක් තියෙන ලෝකය තුළ ඉන්න වූ ප්‍රාණීන්, ජීවීන්, භූතයන්, ප්‍රේතයන්, මිනිසුන් මේ ආදී ගොඩක්කා වූ සත්වෙන් පිරිස අචින්ත්‍යයි, අනන්තයි. ඒ සත්‍ය විෂය අප්‍රමාණිකයි, අනන්තයි. බුදු ඇසකටවත් බුදුරේකුටත් හිතන්න ගනින්න කියන්න හිතන්න බෑ. ඒ තරමට චක්‍රාවාට තියෙනවා. අපි දැන් හිතන ආකාරයට වඩා චක්‍රාවාට, ඒ කියන්නේ ප්‍රාණීන්, ජීවීන්, සතුන් ජීවත් වෙන චක්‍රාවාට මේ පැවැත්ම තුළ අනන්තයි අප්‍රමාණයි කියන්නේ කියන්නේ. එනිසා ඒ සියලුම චක්‍රාවාට වල ඉන්න සියලුම සත්තුන් බුදුවන කෝටි ප්‍රකෝටි ගානේ බුදුන සියලුම දෙනාට නිවන් දැකලා අවසන් කරන්න පුළුවන් බව නෑ. එනිසා මේ පැවැත්ම තුළ ඉන්න සත්ව විෂය අචින්තයි අප්‍රමාණයි ඒ අය නිවන් දකින්න බෑ. බුදුවර කොච්චර වුණා තව බුදුවර කෝටි ප්‍රකෝටි ගානක් බුදුනා මේ සතුන සියලු දෙනා සරණ මුදවානි දාස් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ. එනිසා අචින්තයි අප්‍රමාණයි අනන්තයි.
ඒකෙම කියන එක ප්‍රොෆෙසර් ස්වාමීන් වහන්සේ රහතුන් වහන්සේ නමක් හෝ බුදු පියාණන් වහන්සේ නමක් නිර්වන් පෑන් පසුව විශ්වයට යම් ශක්තියක් ඉතිරි වේද? එම ශක්තියෙන් නැවත ජීවීතු හටගැනීම හේතු වේ.
මොකද යම් ශක්තියක්
රහතුන් වහන්සේ නමක් හෝ බුදු පියාණන් වහන්සේ නමක් පිරිනිවන් පසුව විශ්වයට යම් ශක්තියක් ඉතිරි වේ.
ඉතිරි වේ.
ඉතිරි වේ.
එකතු වෙන්නේ ඉතිරි වෙන්නේ. දැන් මේක චේන් එකක් වගේ. එහෙම නැත්නම් මේක දැන් අපිට ජීවන්නේ බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා බුද්ධ ත්‍ප්පේට අනුගත වෙන්න පුළුවන් මොකද්ද? ඒක තමයි අතීත බුදුවරුන්ගේ සියලු බුදුවරුන්ගේ ශක්තිය. ඒකෝර ඒ බුද්ධ ශක්තිය තිබුණා නම් මේ බව බුද්ධ ශක්තිය කියන්නේ මොකද්ද? රාග බව, ද්වේෂ බව, මෝහ බව කියන කෙලෙස් බව බුදුලා ගන්න ශක්තිය ඒ බුදුරු හොයාගෙන දැනගෙන ධර්මයක් දේශනා කරා. ඒ ධර්ම ශක්තිය, ඒ බුද්ධ ශක්තිය ලෝකෙ විශ්වයේ තියෙනවා ඉතිරි වෙනවා. ඒ නිසා අපි දැන් අතීතයේ සියලු බුදුරුන්ගේ ශක්තියින් අනාගත සියලු බුදුරුන්ගේ ශක්තියින් උපකාර වෙනවා, හේතු වෙනවා. යම් ආකාරයක පරතෝගෝෂය ප්‍රත්‍ය ලැබෙන යම් ආකාරයකින් මේ භවගමනේ දිගහත් වෙනවා. ඒ නිසා සියලු මාතෘ අතීත බුදුරුන්ගේ බුද්ධ ශක්තිය මතු අනාගතයේ බුදු වෙන සියලුම බුදුරුන්ට උපස්තම්භක වෙනවා, උපකාරක වෙනවා, අනුග්‍රාහක වෙනවා, අලුතෙන් බුද්ධ ශක්තියට පත් වෙනවා. භව උදුරා ගන්න ශක්තියෙන් තානන්දුල ඇති
වෙනවා. ස්වාමීන් වහන්සේ යහපත් සිතිවිලි ක්‍රියාත්මක කිරීම පමණක් නිවන් අවබෝධය ළඟා කර ගැනීමට ප්‍රමාණවත්ද?
යහපත කියන එක තීරණය කරනවා. යහපත කියන්නේ මොකද? මේක නිකන් මේ කිසි නිර්වචනයක් නැති වචන. යහපත කියන්නේ තමන්ට ප්‍රිය දේන
එසේ නොමිතින යහපත් හෝ අයහපත් සිතුවිලි යන ධ්‍යානශයම ප්‍රහීණ කිරීමේ නිවන් මඟ ලබාගත.
දැන් යම් කිසි පුද්ගලයේ යහපත අයහපත මනින්නේ තමන්ගේ මින්මකින් මානින් මැන්මකින් කෝදු ඒක හරිද වැරදිද කියලා තමන්ට කියන්න බෑ. දැන් බුදුහාමුදුරුව කෝටුවක් හදලා දුන්නා. කෝටු දෙකක් හදලා දුන්නා. මොකද්ද? හේතුඵල ධර්මයට බාහිර ඵල වගලපා අන්න කෝටු. විනයට රසදා බල අන්න කෝටු. මෙන්න මේ කෝටු දෙක භාවිත කරනවා නම් ඒක යහපත. ඒක සුව. ඒ කෝටු දෙක භාවිත කරන්නේ නැත්නම් ඒකේ බුද්ධලේ හදාගත්ත කෝටු වලින් මන්නේ වැඩක් නෑ. ඒ බුද්ධලයන් ක්‍රියාප්‍රිය බව තමයි ඒ කෝටු. ඒක වැඩක්. බුදුහාමුදුරුව කාටවත් සාධන සාධාරණ මැනින්න කෝටු දෙක මිමි දෙක මාන දෙක හදලා තියෙනවා. ඒක තමයි සුත්‍රයේ ධර්මයේ භාගල්පා බැලීම විනයට සතුටා බැලීම කියන කෝටු දෙක මිමි දෙක. ඒක තේරුම් අරගෙන ඒක නම් පටිච්චසමුප්පාද ධර්මයේ මෙහෙම ගත්තත් ඒ අනුව ඒක හම්ත අපිට හේතු.
ස්වාමීන් වහන්සේ යම් කෙනෙකු විසින් තව අයෙකුට පින් අනුමෝදන් කිරීමේදී අනිත් පුද්ගලයා පින් ලබා ගන්නේ කෙසේද? එක්ලායක විසින් කරගත් පින් තවත් අයෙකුගේ කර්මය වෙනස් කර හැකියි කෙසේද?
දැන් ඕක දැන් ඔබට විරුද්ධයි බලමු. දැන් ඔය කවුරු හරි එක්කෙනෙක් තරහෙන් අර පුද්ගලයාට කෝප ගන්න කුප්පනවා. එතකොට අර පුද්ගලයාට ගේන් තියන්නේ කොහොමද? මේ කායෙන් ගේන් තියන්නේ මොකද කළේ? මේ පුද්ගලයාගේ මනසේ ශාපයක්, වෛරයක්, ක්‍රෝධයක්, පරිගහීමක්, විරුද්ධයක් කළා. එතකොට ඒ වගේ අපිට තුන්සිත බාධාගෙන යම් කිසි යහපත් ක්‍රියාවක් කරනකොට අනිත් පුද්ගලයන්ට යම් යහපතක් වෙනවද නැද්ද? විශ්වයට යම් යහපතක් වෙනවද නැද්ද? ඒයව තමා පිටින් අනුමෝදන් කරනවා පින් පවරනවා පින් කැරි තුන්විත පහදාගෙන කරන්නේ මේ සම්මතයේ සම්ප්‍රදායෙන් අද කරන පින්කම් නම් පිනක් නේ නමුත් නියම ජීවිතය ආවරේ තුන්විත පහදාගෙන පින් කරනවා නම් පින්කම් කරනවා නම් පින් පවරනවා නම් පින් අනුමෝදන් කරනවා නම් යම් ආකාරයකට මේ විශ්ව ශක්තිය පිටිසුදු වෙනවා වගේම ඔය භූත වේත පරිදු ගත්තු පිළිවිං කියන අයට මේ පින් ලබාගෙන එයාට අපිටක් වෙනවා පැහැදිලිව පිළිසිදු හැබැයි මනසේ අනුමෝදන් කරන්න වෙන ක්‍රමයක් පිළිසිදු මනසක් ඇති වෙන නැතු පින් අනුමෝදන් කරන්න බෑ තුන් හිත පාගාගෙන ම පමනක් කරන්න ඕනේ අද එන කායක ප්‍රශ්නයක් විතරක් කියලා නවත් ගන්න
සතුන් ආහාරයට ගන්න සතේ
දෙකම උපකාර වෙනවා දැන් අපි හිතමු අපි මේ ආ කියන කැලේ යන ගැරන්ඩියේ මීයක අල්ලගත්තා. එතකොට ඔය ගැරන්ඩිය ඉපදිලා ඉන්නෙම මීය වගේ සත්තු අල්ලගෙන කන්න. අපි ඔය ගැරන්ඩියට කැම දෙන්නේ නැත්නම් අපි ඒ ගැරන්ඩියගේ ගොදුරේ නැවතුනට පස්සේ මොකද වෙන්නේ?
ඌ බඩගින්නේ
අපිට පාව සිද්ධ වෙනවා. දැන් අනිත් පාර අපි දැන් මේක දැක්කේ මේ ක්‍රියාව දැක්කේ අල්ලගන්න දුන්නාට පස්සේ අලගන් ඉස්සෙල්ලා අපිට නවත්තන්න පුළුවන් කමකු නැහැ. අල්ලගෙන ඉන්නාට පස්සේ අපි අරගෙන මියට ගිහමලා ගැලවියක් නැහැ මියක් නැහැ දෙන්න කරුණා. අවකන් දෙක. අපි අනිත් පාර ඔය ගැලවියට ඔය මියව නැරත්තුවා කියලා අපි ඔය ගැලවියගේ සත්වයන් වීම හෝ අර මියව ගොදුරටපත් වීම නවත්තන්න පුළුවන්. අපි මේ ආගෙන කුණු අල්ලගෙන අපි පින්කම් පවුකම් ගැන කල්පනා කරන්නේ මේක වැරදි. ඒ ගැරන්ඩිය වෙලා ඉක්මුනේ කර්මයන් නිසා අරණිය වෙලා ඉක්මුනේ කර්ම ශක්තිය නිසා ඒ කර්මයට හේතුවට ඵලයක් හැටියට ඒගොල්ලෝ ඵල විපාක මිල ගන්නවා අපි මේ ආගයන් කුණුගොඩවල් මොකටද මෙහෙම අල්ලගෙන බදාගෙන මේ වගේ වැඩේ කරන්නේ මේක හරියටම අපි මේ නිවනට උපකාර නොවන දේවල් අනවශ්‍ය දේවල් අල්ලගෙන මේ සියලු දේවල් කරන බව තේරුම් ගන්න ඕනේ මේ දැන් තියෙන්නේ අවසාන අවස්ථාවන් දෙකක් කියවල දෙකක් තියෙනවා මේ සියලුම පින්නතුන් මෙතෙක් කල් දැන් අපි වටරැකදී මේ නීතිගමදී විශේෂයෙන්ම මේ සියලුම පින්වතුන් මේ ධර්ම මාර්ගයේ යන සියලුම පින්වතුන් මේ විශ්වයට විශ්ව ශක්තිය පිරිසිදු කිරණ ශක්තිය සිදු කිරණ ශක්තිය පතුරවන්නට සත්‍ය ක්‍රියාකාරයක් පැතිරෙනවා. ඒ සත්‍ය ක්‍රියා බලය නිසා අපිට ඇස් පනා පිටම මේ යහපත මේ චේත මේ ශාන්තිය මේ සුවය පේන්නට තියෙනවා දැනෙනවා. ඉතින් ඒක නිසා මේ හැම කෙනෙක්ම තුන් සිත පහදාගෙන පිරිසිදු චේතනාවක් ඇතුව මේ විශ්වයට අපි සීමාවක් නැතුව කෙනෙකුට විශේෂයක් නැතුව අඩුවක් නැතුව පාඩුවක් නැතුව වෙනසක් නැතුව හැම කෙනෙකුටම අපේ මේ තුන් සිත පහදාගෙන මේ සත්‍ය ක්‍රියාපදයේ පතුරවන්න ඕනේ. රාගයෙන් තුරව, ද්වේෂයෙන් තුරව, මෝහයෙන් තුරව හැම කෙනෙකුටම ආපතක් වේවා, සුඛක් වේවා, සාන්තියක් වේවා, සුවයක් වේවා, ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත කම්පණය වීම, ධමණය වීම, අක්‍රිය අකාමෙන් අකාමික විදියට අස්වාභාවික වීමට ආකාරයට සිටීම නවතින්නට මේ ශක්තිය උපකාර වෙනවා. ඒ නිසා අපේ යුතුකමක් වගකීමක් හැටියට අපේ තියෙන ශක්තිය, අපේ තියෙන යෝනිගම මනසිකාරණ ශක්තියෙන් අපි මේ විශ්වයට සිදු කරන පතුරවන්න සත්‍ය ක්‍රියාවලියක් පතුරවන්න. ඒ නිසා මේ හැම පින්නටෙක්ම සාංගික යුතුකමක් වගකීමක් හැටියට කටයුතු කළා. රාගයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව, මෛත්‍රී කරුණා මුදිතා උපේකා පතුරවලා විනාඩි පහක් සත්‍ය ක්‍රියාවලියක් විශ්වයටපත් කරේ පතුරවලා සිදු කෙරෙන පතුරවලා තාංගීත තුන් චිත්‍ර පහදා ගන්නට ක්‍රියාත්මක වෙන්න ඕනේ ක්‍රියා කරන්න ඕනේ ඒ සඳහා මේ සත්‍ය ක්‍රියාවලිය පතුරවන්න ඕනේ සත්‍ය ක්‍රියාව කරන්න ඕනේ ඒ සඳහා මේ අවස්ථාව වෙන කවුරුත් සාධුකාරය දීලා දැන්පත් වෙලා ඔය ගමන් කරනවා සියලුම දේවල් නවත්තලා දැන් එමනා මේ සත්‍ය ක්‍රියාවලිය පතුරවන්නට හැම කෙනෙක්ම සාධුකාරය නැවත දීලා මේක පටන් ගන්නවා හොඳයි කවුරුත් සාධුකාරය දෙන්න නම කෙනෙක් කීපක් කරගන්න ඕන මේ සත්‍ය ක්‍රියාවලින් මේ පිළිසිදු කේතනාවක් ඇතුව රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මොහෙන් තොර විසිරක්ෂයක් කරගැනීම නිසා හැම කෙනෙකුටම මුළු විශ්වයටම යහපතක් වේවා සුවයක් වේවා සතුටක් වේවා ශාන්තියක් වේවා සාහනයක්ම වේවා දැන් ඊගාවට තියෙන අවසාන වශයෙන් අවසාන පිළිවෙල පින්නාන අපරාධීම අද මේ මේ ස්ථානයේ පැමිණ සියලුම පින්වතුන්ට උදේ සීල් දානය පිරිනැමීම මාවරණයේ සිට පැමිණි සරච්චන්ද්‍ර මහතා සහ ඒ සරච්චන්ද්‍ර මහතාගේ මිතුරුකය 19 දෙනෙකු ඇතුළුවේ පින්වත් පිරිස උදේ සීල් දානය පූජා කරලා ඒ සරච්චන්ද්‍ර මහත්මාගේ මෑණියන් අභාව ප්‍රාප්ත වෙලා වසරයක් ගත වුණා. ඉතින් වතරකට නිකන් මම දාන්නේ පින් බ්ලොක් කරලා ඒ මෑණියන්ට පින් දීලා මේ පුණ්‍ය ශක්තිය වලින් මේ පින් වතුන්ට දාන්නේ දුන්න පින් සිටින් ඒ පුණ්‍ය ශක්තිය ඒ මෑණියන්ට ආම්බක් වෙනට පින් අනුමෝදන් කරන්නට පින් පවරන්නට ආශනා කරා ඒ නිසා ඒ ආම්බක් තීරණාවක දුවේ දාන්නේ පින් කම් කරා ඒ අනුව අපි පින් දෙන්නට පින් පවරන්නට ඕන සිම්පත් කරලා ඒ තරත්තරන මහත්මාගේ මෑණියන්ට මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සතර දුකින් මිදී නිදහස් වන්නට නිවන් දුයෙන් සුවපත් කරන්නටම මේ පුණ්‍ය ශක්තිය කුසල බලය උදව් වේවා උපකාර වේවා හේතු වාසනා වේවා. ඒ වගේම දවල් දාණය මාතර අද දින දවල් දාණය මාතර දායක පිරිස සහ මිතුරුන් විසින් සිදු කරන ලදී තිස්සහාරාමේ තරුසි ගලප්පති දරුවාට වැළඳී ඇති රෝගය සුවවීමට මේ පින් හේතු ආශනා වේවා කියලා කියනවා. ඒ වගේම පසුගිය අවාප්‍රාප්ත වූ වියදම කුඩු පිළ වෛද්‍ය සුදන්තු තිරරත්න මහතාටද මේ පින් අනුමෝදන් වී නිවන් මාර්ගයට පිවිසීමට මේ පින් මේ හේතු ආශනා වේවා කියලා. ඒ වගේම දවල් දාණයට ලැබුණු ආධාරණ ග්‍රාම ඉතිරි වූ කොටස ධර්මශාලාවේ ඉදිරියෙන් වටින් සඳහා පරිත්‍යාග කළ තියෙනවා. ඉතින් ඒක නිසා මේ කොසත් මහත්මා අතුලමත්මා ඒ වගේම චාන්ස් වදා නොකළ ජීව මහත්මා මේ වගේ ආදී විශාල පිරිසක් විසින් මූලිකත්වයගෙන අද දින පෝය දින මේ පිරිමත් පිරිසට දාණය පිරිනමලා ඒ වගේම සවස් බොහෝ පිරිස සහභාගී කරගෙන ඒ පින් පිරිස තමන්ගේ ජීවන මාර්ගයේ පිරිස විමුක්තිය පිරිස තමන්ගේ යාමින් ත්‍රාගින්ට පින් අනුමෝදන් කිරීම පිණිස මම දානමය පින්කමක් කළා. ඒ අපත් චේතනාවක් පිළිතුරු රීතිවිල්ලා ඒ නිසා ඒ අපේක්ෂාවන් ඉටුවන්නට ඒ සත්‍ය ක්‍රියාවලයේ ඉටුවන්නට මේ සියලුම දායක පිරිසගේ පින් අනුමෝදන් කිරීම උදව් උපකාර අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒකට සහභාගී වූ සියලුම දෙනාට සසර දුකින් මිදී නිදහස් වන්නට මේ පිණි හේතු වාසනා වේවා කියලා සාර්ථක. දීපත් කිරීමක් කියලා අපගේ දායකයෙකු වන පාරුක්ක අංගමගේ කරුණාසේන මහතාගේ උත්තරංග අමල් කුමාර සිදුවා ආශ්‍රයේදී කරක් පිළිතුරු වැඩි අසනීපයෙන් පසු වෙනවා. ඒ නිසා ඒ දරුවාට මේ පිළිසු විහාර චේතනාවක් ඇති දිනවතුන් විසින් සත්‍ය ක්‍රියාවලියක් පසු වල ඒ දරුවාට ඉක්මනින් සුවය ලැබෙන්නට සුවපත් වෙන්නට මේ සත්‍ය ක්‍රියාවලියෙන් මේ පුණ්‍ය ශක්තියේ හේතු වාසනා වේවා කියන සාර්ථකයි. දැන් මේ පින්වතුන් කල්පනා කරන්න ඕන අද මේ දවස පුරාම මේ ස්ථානයට ගමුණා. මේ ස්ථානයේ ඉදිකිරීම සමන් මහත්මාටත් සමන් මහත්මාගේ පවුලේ දුවගේ විසින් නිසරණ අධ්‍යාපනයම යමක් බලාපොරොත්තු නොවීම මේ පින්වතුන්ට ධර්ම මාර්ගයේ යෑමට අවශ්‍ය අවස්ථාවක් සපයා දීම සඳහා මේ ස්ථානය ගොඩගලා ඒ වගේම අලුතෙන් මේ ධර්මශාලාවක් සහ දානශාලාවක් ඉදිකරන්නට විවිධ ආකාරයෙන් විවිධ ආයුධයෙන් සොන්දානයෙන් මුදලින් ඒ වගේම විවිධ ආයුධයෙන් උදව්වල උපකාර කර බොහෝ පින්නතුන් ඉන්නවා. අපි නම් වශයෙන් මේ වෙලාවේ සඳහන් කරන්නට ඒ වැඩ අවසන් කළාම අපි විශේෂයෙන් නම් සඳහන් කරන්නට අදහස් කරනවා. ඒ නිසා ඒ සියලු පින්නතුන්ට ඒ වගේම මේ පින් අනුමෝදන් කරලා පින් පවරලා මේ පිළිසක මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට පිළිසක ආදරයක් නැතුව ගෞරවයෙන් නොතෙමින් නොවේලි ඉන්නට ඒ වගේම කාදරයක් බාධකයක් නැතුව ධර්මයෙන් ශ්‍රවණය කරන්නට අවශ්‍ය අවස්ථාව ලබා දෙන්නටයි මේ සියලුම වැඩවලින් ඒ ආපත් චේතනාව පිරිසිදු තුනු කරගෙන ඒ නිසා ඒ සියලුම දෙනාත් අපි සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්න පින් දෙන්න පින් පවරන්නට අවශ්‍යයි. ඒ නිසා ඒ සියලුම දෙනාට මේ යෝජනා දාන කරු ඒ සියලුම දෙනාට දාන මාන කරපු සියලුම දෙනාට මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සතුන් කින් මිදී නිදහස් වන්නට නිවන් සුවයෙන් සුවපත් කරන්නට මේ පිනක් උදල් බලයක් උදව් වේවා උපකාර වේවා හේතු ආශ්‍රා වේවා. දැන් මේ පිනකින් පස්නා කරගන්න ඕන ඉමිති දුකේ මෑවිදලා අද මේ වෙනට බොහොම සාවධානව බොහොම සමරව මේ ධර්මයේ ශ්‍රවණය කරලා යම් දෙයක් ගත්තා යම් දෙයක් තේරුම් ගත්තා අවබෝධ කරගත්තා ඒ ධර්මානුකූලව ප්‍රතිපදාව හැසිරෙන්න ඉතින් ඒක නිසා මේ පින්වත් පිළිසට මයන් ධර්මයක් ශ්‍රවණය කළා තේරුම් ගත යුතුයි. අපි වෙනුවෙන් අපිට උදව් කළ උපකාරක සියලුම දෙනා අපි වෙනුවෙන් මිය පරලෝකයේ සියලු ඥාතීන් දෙවිවරු පින්පවරල පින් අනුමෝදන් කරලා මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සියලු ඥාති මිත්‍රාදීන් සතුන් පින් විදී දාසෙත්වා නිවන් සුවයෙන් සුවපත් කරන්නට මේ පින් සියලු ඥාතීන්ට උදව් වේවා උපකාර වේවා හේතු ආශ්‍රාව වේවා. එවගේම සියලු ලූම් දෙවියන්ටත් ආනන්දලා සිහිපත් කරන සියලු දෙවියන්ට පින් දීල පින් පවරල පින් අනුමෝදන් කරලා මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සියලු දෙවියෝ සතුන් පින් විදී දාසෙත්වා ගන්ධයෙන් දුවපත් කරන්නට මේ පින් සියලු දෙවියන්ට උදව් වේවා උපකාර වේවා හේතු ආශ්‍රා වේවා. එවගේම සියලු භූත ප්‍රේත විසාච ආදී වූ අමනුෂ්‍ය කොටස තිරිසන් අපාගත සතර අපාගත ලත් කොටස අසන්නිකල් වලින් ආ වූ අනන්ත අප්‍රමාණ සත්‍යයන් කෙරෙහි අනුකම්පා සිතක් ඇතුව සියලු සත්‍යයන්ට පින් දීල පින් පවරල පින් අනුමෝදන් කළා. මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සියලු සත්ත්වයෝ සතරුකින් මිදී නිදහසෙත්වා නිවන් සුවයෙන් සුවපත් වන්නට මේ පින් සියලු සත්ත්වයන්ට උපකාර වේවා උදව් වේවා හේතු ආශ්‍රා වේවා. දැන් මේ පින් තුන් කල්පනා කරගන්න ඕන. මේ වගේ ධර්ම දාන මේ පින් කරනකොට දාන මේ පින් කරනකොට සහභාග වෙලා පින් දෙන්නට පින් පවරන්නට ඕන. සෑම සියලු දෙනෙක් සිහිපත් කරලා පින් දුන්නා පින් පවරුවා. එනිසා තම තමන්ගෙ පිරිසිදුයි පිරිසිදු ස්ථා පවතින තම තමන්ට ධම්මානුදම් පටිපදාවේ ඇති චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඒ සඳහා දීර්ඝායුෂ ආර්ය ආරෝග්‍ය සම්පත්තිය ලබන්නට මේ පුණ්‍ය ශක්තියක් කුසල් බලයක් මේ හැම පින්වතුන්ටම උපකාරයක් වේවා උදව් වේවා හේතු ආශ්‍රා වේවා. මේ ගාථාවෙන් කියලා තියෙන්නේ
සත්‍යෝදාජම්මේ සම්බුද්ධං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවාන් මොදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සත්‍යෝදාජම්මේ සම්බුද්ධං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතාන් මොදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සත්‍යෝදාජම්මේ සම්බුද්ධං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉමිතා පුඤ්ඤ කම්මේන මාමේ කාල සමාගමෝ සතරං සමාදමෝ